නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි තෙරුවන් සරණයි හැම දිනටම අපි අද ලෝභය කියන පාඩමෙහි මාතෘකාවෙහි තවත් වැදගත් මාතෘකා කීපයක් නැත්තම් පද විවරණ කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට ගිය සති දෙකේම ඒ වැඩ තිබි හින්දා පන්තිය කරගන්න බැරි වුණා. ඉතින් අපි ලෝභය කියන එක ආරම්භ කරලා ඒකේ ධම්මසංගණයෙහි තියෙන පද විවරණ කීපයකුත් සාකච්ඡා කරා. ඊළඟට අපිට තියෙන්නේ මේ ඒක නික්කේප කාණ්ඩයේහි ලෝභයේ පද 100කින් හඳුන්වලා තියෙනවා. ඉතින් ඒක සම්බන්ධයෙන් විවරණය කරන එකේ පද කිහිපයක් විතරයි මට පරිවර්තනය කරගන්න කාලය හම්බුනේ. කරගන්න. ඉතින් ඒ පද කීපය අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක දවස් කීපයක් කියයි. මොකද පද 100ක් තියෙනකොට අපිට එක දවසේ ඔක්කොම කතා කරන්න බැහැ. සහේම කතා කරා කියලා අර්ථයකුත් නැහැ. හරියට අර්ථය විස්තර කරගන්න බැරි වෙන නිසා. ඉතින් අපි අදහස් දවස් කීපයක් අරගෙන හිංසරේ ලෝභය කියන මාතෘකාව දිගට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද හෑන්ඩ්අවුට් එක මම එවලා ඇති. ඒකේ හැටියට අපි කියන ධම්මසංගණී නික්කේප කාණ්ඩයේහි ලෝභය හඳුන්වා ඇති ආකාරය. මේක තමයි තියෙන එක පාලි පාඨයත් තමයි දීර්ඝ පාලි පාඨ. රේරුකානේ නායක හඳුරන්ගේ මූලික කරුණු පොතෙත් අපිට මේක හමු වෙනවා. තත්තකතමෝ ලෝභෝ යෝ රාගෝ සරාගෝ සාරාගෝ අනුනයෝ අනුරෝධෝ නන්දි නන්දි රාගෝ චිත්තස්ස සාරාගෝ ඉච්ඡා මුච්ඡා අජ්ජෝ අජ්ජෝසානං ගේදෝ පලිගේදෝ සංගෝ පංකෝ ඒජා මායා ආදී ලෙසට මේකේ දිගටම විස්තරය යනවා. ඒ පිළිබඳ කෙටි විවරණය පහත පරිදි. කෙටි විවරණයක් අපි මේ පද ඔක්කොම පද 100ම පොලිමඩ ගන්න ගියොත් 100ක් එනවා. ඒක නිකන් හෑන්ඩ් අවුට් එකත් එච්චර ලස්සන නැති නිසා ඒක ඒ ඡේද ඡේද වශයෙන් පද විස්තර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ලෝභය අපි ඉස්සරහම බලත්තොත් එහෙම ලෝභය කියන චෛසික ධර්මය අපි විස්තර කරගන්න යෙදුනා. ලෝභය එක අපි ගත්තොත් මේ චිත්තෝත්පාදේ නම් මෙන්න අරමුණ තියෙනවා. ඒ අරමුණෙහි ඇලෙන භාවය ඇලීම තමයි ලෝභයස කතා කරේ. තුරේ කතා කරා කැමති වෙන භාවයක් තියෙනවා. ඒක ඇලෙන භාවයක්. ඒක අතහරින්නට බැරි කමක්. මේ පැතිකඩ ගණනක්ම මේ ලෝභයේ චෛසිකේ අපිට සාකච්ඡා කරන දැක ගන්නට ලැබුණා. ඒක නැවත නැවත කැමති වෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඒක අර මේකට ෘචි ෘජි ගිජු වෙන ෘචි කරන ගතියක් තියෙනවා. මේක ඇලෙන ගතියක්, කැමති වෙන ගතියක්. ඊට පස්සේ විශේෂයෙන් තියෙන එකක් තමයි මේක අතහරින්නට බැරි ස්වභාවයකුත් තියෙනවා. අතහැර ගන්නට බැරි ස්වභාවයක්. ඊළඟට පදට්ටහානේ ලෙසත් අපි ඒක ආස්වාදයේ දැකීම අපි කතා කරා. ආස්වාදනීය වස්තුවක් ලෙස සැලකීම. මේ වගේ මේ ලෝභය සම්බන්ධයෙන් කතාවලදී ඊළඟට අපිට එන එකක් තමයි මේ ලෝභය ගැන දැන් ඒ ඒ තියෙන ඇලීම සම්බන්ධයෙන් පැතිකඩ කීපෙකින් අපි කතා කරනවා. ලෝභය ඇලෙන බැවින් රාග නම් මේක කලින් විස්තර වුණා. සාරාගෝ කියන්නේ අතිශය යනවා. නික ඇලෙන බැවිනුත් රාග කියලා කියනවා. අතිශයින් මැලෙන බැවින් සාරාග නම් වේ. අරමුණු වල සත්වයන් නැවත නැවත ගෙන යන බැවින් අනුනය නම් වේ. එතකොට අරමුණට ගෙන යනවා. ගෙන යනවා කියන එකේ තේරුමට අරමුණට නංවනවා කියන එක නෙවෙයි. අරමුණට නංවනවා කියන විතර්කය. ගෙන යනවා කියලා කියන්නේ අපේ හිත නැවත නැවත අරමුණ සිහි කරවනවා. දැන් මොනවා හරි දෙයකට අපි කැමති වුණොත් අපිට ඒ දේ හෝ පුද්ගලය අමතක කරලා ඉන්න අමාරුයි. අපි අපිට දැන් හොඳ උදාහරණයකට මොන හරි කෑමකට නිතර අර දොළ දුකක් වගේ ඉපදුනොත් කාට හරි කැමැත්තක් ඉපදුනොත් එදාට අපිට ඒක නැවත නැවත ඒක සිහි වෙනවා. ඒක 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 මතක් වෙනවා අපිට. ඒ ඒ හිත ඒකට යනවා. අපි මොකක් හරි දෙයක් ගන්නට වාහනයක් වෙන්න පුළුවන් මොන හරි දෙයක් ගන්න කැමති වුණොත් එහෙම ඒකට හිත නැවත නැවත යන්න පටන් ගන්නවා. එතකොට මේ ලෝභය තමයි සිත එතනට අරගෙන යන්නේ. ගෙන යන බැවින්. ඒ නිසා අනුනය කියලා කියනවා. අනුනය නය නය මේක හැදෙන්නේ මෙහෙමයි. අනු పూర్ව නී ධාතුව. නී නයනේ ගෙන යෑම. ගෙන යාම තමයි නී කියලා කියන්නේ. අනු කියන එකෙන් අදහස් කරන්නේ නැවත නැවත කියන එක. නැවත නැවත සත්වයාව සිත අරමුණ කරා ගෙන යන ධර්මයේ ලෝභය කියලා කියනවා. නැවත නැවත ගෙන යන ධර්ම. ඒක අපි මං හිතන්නේ ඒක ප්‍රායෝගික ඕන කෙනෙක්ට වැටහෙන දෙයක්. යම් කිසි අරමුණකට අපි කැමති වුණොත් රුචිකරොත් එහෙම ලෝභය විසින් අපේ හිත ඒක නැවත නැවත මතක් වෙනවා කියලා අපි කියන්නේ. ඒක අපිට ඒ අරමුණ නැවත නැවත මතක් වෙනවා. ඒ මතක්වීම කියලා කියන්නේ ඒක විදිහකට ගත්තොත් මතක්වීම කියලා කියන්නේ අපේ ලෝභය නැවත නැවත අරමුණ කෙරෙහි යනවා කියන එක. අරමුණට අරගෙන යනවා කියන එක. එතකොට ඒ නිසා මේ ලෝභයේ තියෙනවා අරමුණ කරා ගෙන යන ස්වභාවයක්. ඒ නිසා ලෝභයට අනුනය කියලා කියනවා. දැන් අනුගන්තස් සහිත අනුසය කියලා කියනවා අපේ సంతානෙ අනුව යමින් සයනය කරන නිසා. අනුසයනය කරනවා. సంతානෙ අනුව යමින් සයනය කරගෙන අප්‍රහීන භාවයෙන් තියෙන ඉපදීමට සුදුසු භවෙක්. එතකොට අනුනය කියලා කියන්නේ මේ සිත අපේ సంతානෙ නැවත නැවත කියන. එතකොට ඒක එක විදිහට ගත්තම අරමුණු කරා යනකොට මේකේ තව ගැඹුරක් තියෙනවා. නැවත නැවත අරමුණු සිහි කරනවා. ඒ වගේම භවයත් සිහි කරනවා අපිට. භවයක් සිහි කරනවා. දැන් උදාහරණයකට ඔය විශේෂයෙන් මරණයට පත් වෙන්න යනකොට මොකක් හරි අරමුණක අපේ හිත එල්බ ගන්නවා. එල්බෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔය කර්ම නිමිති, ගති නිමිති වලට එල්බෙනවා සමහරු. ලෝභය හට ගන්න පුළුවන්, නැට නොගෙනින්න පුළුවන් අනුසය වශයෙන් තියෙන එක ප්‍රමාණවත්. නමුත් කෙසේ නමුත් ඒ පැත්තට අරමුණු වලට අපේ හිත ගෙන යනවා තියෙන ලෝභය. ඒ නිසා නැවත නැවත ගෙන යන බැවින් අරමුණු වලට සත්‍යයන්ව ගෙන යන බැවින් අනුනේ නම් වේ. ඒක අර සාමාන්‍යයෙන් අමතක කරන්න බෑ කියන එකේම නොකිය අනිත් පැත්ත කියන්නේ අපේ හිත එතනට නැවත නැවත යනවා කියන එක. කැමති වෙන බැවින් අනුරෝධ නම් වේ. කැමති වෙන, රුචි වෙන, අභිකංකති. හරි, ඒක අපි පැහැදිලිව කතා කරලා තියෙනවා. යම් කිසි භවයක උපදීද සත්වයා මෙය කරන කොටගෙන ඒ භවෙහි සතුටු වන බැවින් ලෝභය නන්දි කියලා කියනවා. නන්දි, නන්දි කියන්නේ සතුටු වෙනවා, කැමති වෙනවා, නන්දි කියලා කියනවා. යම් කිසි භවයක සත්වයා උපදීද සත්වයා මෙය කරන කොටගෙන ඒ භවයේ සතුටු වන බැවින් ලෝභය නන්දි නම් වේ. ඒ නිසාම මොකද ඊට පස්සේ ලෝභය තමා මේ භවයේ සතුට වන බැවින්ද නන්දි නම්. දැන් උදාහරණයකට සත්වයා පුද්ගල දැතර පුද්ගල වාචීව ගත්තම අපි ඉන්න භවයට කැමති. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. අපි ඉන්න භවයට දැන් මේ ඉන්න තැන ගැන හෝ ජීවිතයේ තියෙන ගැටලු ගැන අකමැත්තක්, සමහර ඉන්න ප්‍රදේශය ගැන, රට ගැන එහෙම අකමැත්තක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා මේ ජීවිතය අතහරින්න සාමාන්‍යයෙන් අපි කැමති වෙන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට කියන නිරේ ඉන්න නිරිසතා පවා තමන්ගේ ආත්ම භාවයට කැමති. එයා නිරේ කියන භූමියට කැමති නැහැ. ඒක හරි. ඒක 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 ඒ ಜಾති භූමියට නැත්තම් ඒ ශාස්ත්‍රයට, ඒ තැනට කැමති වෙන්නේ නැහැ. ඔහු උනත් කැමති වෙනවා ඒ ආත්ම භාවයේම ඉඳලා හොඳ සපවත් තැනකට යන්න. දැන් අපි හිතමුකෝ අහවල් රට ගැන අපි දැනගන්නවා. ඒ රටේ කිසිදු ගැටලුවක් නැහැ. අපිට හොඳට සුවසේ කාලය ගත කරන්න පුළුවන්. අපි මේ යම් ප්‍රදේශයක වාසය කරනවා. අපි පුනර්භවය විශ්වාස කරන අය වශයෙන් උදාහරණයකට අපිට අපි දන්නවා, විශ්වාස කරනවා මට මැරිලා ඕනම් ප්‍රාර්ථනා කරලා පින් කරලා කියන වශයෙන් ඒ රටේ උපදින්නට පුළුවන්. ඒ රටේම වැඩෙන්නට පුළුවන්. හැබැයි තව එකක් තමයි මම ටිකට් එකක් අරගෙන වීසා අරගෙන ගිහලා ඒ රටේ පදිංචි වෙලා මේ විදිහටම යන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ ඉන්න භවයෙන්ම ගිහිල්ලා ඒ රටේ ජීවත් වෙන එක නේ සාමාන්‍යයෙන් කරන දේ. එහෙම නැතුව අපි මේකේ මැරිලා ගිහිල්ලා අලුත් තැනක උපදින්න යන්නේ නැහැ. එහෙම කරන්නේ අපි සාමාන්‍ය. අපි ඒකට කැමති වෙන්නේ. ඒ වගේ තමයි නිරේ ඉන්න සත්වයාත් ඒ නිරය කියන භූමියට කැමති වෙන්නේ නැහැ. ඒකේ තියෙන දුකට කැමති වෙන්නේ නැහැ. නිරේ ඉන්න පතන්නේ. නමුත් එයා ඒ ජීවිතයෙන් චුත වෙන්න කැමති නෑ. අපිට බැලූ බැලමට කියන්නේ අනේ මෙයා මැරිලා ගියොත් හොඳයි කියලා. මෙයා මැරිලා ගියොත් අපිත් දැන් ඒ තත්ත්වෙ සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මිය ගියොත් හොඳයි කියලා ඒ ජීවිතේ නැති කරගන්න අවස්ථාවක්. නමුත් අභ්‍යන්තරයේ ගත්තම එතන ජීවත් වීමේ ආසාව දුර වෙලා නැහැ. ඒ කියන්නේ කන්දරක සූත්‍රයේදී පෙස්ස හත්තාරෝහකයාගෙන් ප්‍රශ්නය අහනකොට පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. තමන් අනුන්ට කරදර කරනවා තමන්ට කරදර කරන්නේ නෑ. ඒ කියන්නේ නේව අත්තන්තප්ප පරන්ත පර අනිත් අයට තාපනය කරනවා, කරදර කරනවා, දුක් දෙනවා, තමන්ට දුක් දෙන්නේ නෑ. තව එක්කෙනෙක් ඉන්නවා තමන්ට දුක් දෙනවා අනුන්ට දුක් දෙන්නේ නැහැ. ඒ තමයි අත්ත කිලම තානු යෝගයේ පූර්ණය කරන සමහර තාපසවරු. නැත්තම් එක එක නිගණ්ඨ වගේ අය. තව කෙනෙක් ඉන්නවා තමන්ටත් දුක් දෙනවා අනුන්ටත් දුක් දෙනවා. මේක උදාහරණයක් දක්වලා තියෙන්නේ. බුද්ධ වචනයෙන්ම මේ රජ්ජුරුවෝ යාගය කරන්නට යනවා ඒ රිචුවල් එකට. එතනදී ඒ අත්තෙල් තවරාගෙන බිසවත් එක්ක යනවා. ඉතින් රජ්ජුරුවෝ තමන්ගේ උඩුකය නිරාවරණය කරගෙන තෙල් තවරලා ඒකෙන් මේ පිහියෙන් මොහරි කසන්න ඕන නම් එයා පිහියෙන් තමයි කසන්නට ඕනේ. එහෙම ගිහිල්ලා අර හරකගේ මට මතක කිරි දෝනවා හරි ඔන්නඔහොම කරගෙන සත්වයා මරණය ඒ ඔක්කොම කර සත්වයා ඝාතනය කරන අවසානයේ. එතකොට ඝාතනය කරන්න යන ප්‍රොසෙස් එකේදී රජ්ජුරුවෝ ලොකු දුකක් ඒ යාගයට යන කෙනා දුකක් විඳින්නට. ඒ වගේ අමුතු පීඩා ටිකක් විඳගෙන ගිහිල්ලා තමයි බිලි පූජාව සිද්ධ කරන්නේ. එතනදී අත්තන්තපත් වෙනවා පරන්ත. තමනුත් පීඩාවට පත් කරගෙන ඉඳලා අනිත්‍යත් පීඩාවට පත් කරන්නේ. එතන සාමාන්‍යයෙන් ඔය සත්තු මරණ පිරිස ඒ කට්ටිය තමන් පීඩාවට පත් කරගන්නේ සතාවට තමයි පීඩා. ඒකට තමයි පරන්තප කියලා. මේ වත්තන්තප පරන්තප. අනුන්ට පීඩා කරනවා දාමරිකයෝ මිනීමරු. තමන්ට හානි කරගන්නේ අනිත්‍යට හානි කරනවා. තමාර නිගණ්ඨාදී වූ පරිබ්‍රාජකයෝ තමන්ට හානි කරගන්නවා අනුන්ට කරදරයක් කරන්නේ කිසිම කරදරයක් කරන්නේ. ඒකට කුරා කොහොමයටත් කරදරයක් කරන්නේ. වෙයි තමන්ගේ ශරීර දුක් දෙනවා. අත්තන්තප. තව කට්ටියක් ඉන්නවා දෙකම කරන. ඒ තමයි රජ්ජුරුවෝ ඒ අවස්ථාවේදී යාගයට යනකොට. නේවත්තන්තප න පරන්තප කියන්නේ තමන්ටත් හානි කරන්නේ අනුන්ටත් හානි කරගන්නේ නෑ. එතකොට මේකෙන් අහනවා පිස්ස අත්වාරෝහකයාගෙන් ඔබ මේකෙන් ප්‍රිය කරන්නේ කාටද කියලා බුදුහාමුදුරුවෝ. ඒ වෙලාවේ ප්‍රිය කරන්නේ තුන්වෙනි හතරවෙනියට කියනවා. කාටත් කරදර නොකරන කෙනා. තමන්ටත් අනුන්ටත් කරදර නොකරන කෙනා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි අනිත් අයට අනිත් තුන්දෙනාට ප්‍රිය නොකරන්නේ? ඒතර උත්තරේ තමයි අර පළවෙනියා තමන්ට හානි කරන්නේ නැහැ. නමුත් අනුන්ට හානි කරනවා. සැප කැමති අන්‍ය සත්වයන්ට හානි කරනවා. ඒක තමයි තර්කය. ඒ සත්වෝ සැප කැමති. ඒ සැප කැමති වුණාට තමන් ඒකට විරුද්ධව ගිහිල්ලා ඒ සත්වයන්ට හානි කරනවා. සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන විහෙන්සති කියලා කියන්නේ. සැප කැමති සත්වයාට හානි කරනවා. ඊට පස්සේ දෙවෙනි එක හරි ඉන්ටරෙස්ටිං. අනුන්ට කරදර කරන්නේ තමන්ට කරදර කරනවා. මෙයාගේ ප්‍රශ්නේ මොකද්ද? ඕක දැන් සමාජීය කෝණයෙන් බැලුවම මොනවද කියන්න බෑනේ. ඒක තමන්ගේ චොයිස් එකනේ. තමන්ට හානි කරගන්න දැන් අනුන්ට කරදරයක් කරොත් තමයි අපිට තියෙන්නේ මොකක් හරි මේ වරදක් ලෙස පෙන්වන්න පුළුවන්. තමන්ට කරදර සියදිවින හා ගන්න එක වරදක් හරි. ඒක නීතියෙන් වරදක් වෙන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් සමාජ කෝණයක ඒක යාගේ අයිතිය වගේ සමහර රටවල ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් එතකොට මොකද්ද මේක තියෙනවා? එතකොට පෙස්ස දෙන උත්තරේ තමයි ස්වාමීනි එයා සැප කැමති තමන්ගේ ජීවිතයට තමයි දුක දෙන්නේ කියලා. ඉතාල වැදගත් ප්‍රකාශ. සැප කැමති තමන්ගේ ජීවිතය දුක දෙන්නේ. දැන් උඩින් බැලුවම මේ නිගණ්ඨ කෙනාට ඕනේ කරන්නේ මේකට දුක් දීලා කොහොම හරි දුකෙන් මිදෙන්න. මේකේ අදහස් වෙන්නේ උපන්නා වූ සත්වයෙක් වශයෙන් කෙලෙස් සහිත සත්වයෙක් රහත් නොවිච්ච සත්වයෙක් වශයෙන් අපි හැමෝටම තියෙනවා. රහත් සත්වයාටත් ඒක යම් ප්‍රමාණයකට උන්වහන්සේනත් ගිහ ශරීර දුක් දෙන්නේ නැහැ සහ පීඩාවක් කෙනකොට ඒකෙන් ඉවත් වෙනවා. ඉතින් අය ප්‍රිය කරන්නේ නැහැ දුක් වේදනාවට රහත් වෙච්ච කෙනෙක්වත්. එතකොට ස්වභාවයෙන්ම මේ සත්වයාගේ තියෙනවා සිතේ තියෙනවා සුවයට කැමති බවක්. සැපයට කැමති බවක්. ඒ සැපයට කැමති ආත්ම භාවයට මෙයා දුක් දෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අර සැප කැමති සත්වයන්ට හානි කරනවා වගේම එකක් තමයි තමන් නම් වූ මේ ආත්ම භාවයේ පිටින් බැලුවම දුක් දෙන්න ඕනේ රිදවන්න ඕනේ කියලා අදහසක් දර්ශනයක් තිබුණට අප තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන සැප කැමති බව. ඒ නිසා තමන් සැප කැමති තමන්ට පීඩා කරනවා ඒකට මම කැමති නැහැ කියලා එතුමා ප්‍රකාශ කර සිටියා. ඒක ඉතාම වැදගත් එකකින් ගම්ම්‍ය වෙනවා. අපි අපේ කොච්චර මේවා කරත් අපේ සුවයට කැමති භාවයේ කියලා එකක් තියෙනවා. ඒ නිසා සුවයට කැමති තමන්ට අනවශ්‍ය විදිහට පීඩා දෙන්න, ඒ කියන්නේ ඒක රිදවන්නට හොඳ නෑ කියන්නේ. එතකොට ඒ නිසා මට කියන්නට ඕනුනේ මේක අදහස් කරේ ඕනම සත්වයේ ආත්ම භාවයට කැමති. දැන් තිරිස් ප්‍රේත සත්වයන්ට පින් දෙනකොට ඔක රේරුකාණේ නායක හඳුරුත් කියලා තියෙනවා. පින් දෙනකොට දෙන්නට එපා. මේ පින් අරගෙන මොවුන් ප්‍රේතාත්ම භාවයෙන් චුත වෙලා දිව්‍ය ලෝකේ යාවක. එහෙම කරන්නේ නැහැ. දැන් උදාහරණයකට අපි ගිහිල්ලා වැඩිහිටියෙක්ට වන්දනා කරනකොට අපිට ආච්චිලා සීයලා වැඩිහිටියාගේ දීර්ඝායු වේවා කියලා ආශිර්වාද. හැබැයි කවුරු හරි කිව්වොත් එම් පුතේ ඉක්මනට මැරිලා උඹ දිව්‍ය ලෝකේ ඵලයන් කියලා කිව්වොත් ඒක අපි කැමති වෙන්නේ නැහැ නේ. අපි ආශිර්වාදේ ගන්න කැමති වෙන්නේ නැහැ. මොකද හේතුව දිවිලෝකයේ සැප බව ඇත්ත, අපි ඒක විශ්වාස කරන බව වෙනම එකක්. නමුත් අපි කැමති නැහැ මේ මැරිලා දිවිලෝකයක් යන්න. දැන් එහෙම එකක් නැහැ. කිව්වොත් එහම මැරිලා ඉක්මනට දිවිලෝකෙ. එහෙම එහෙම කැමති වෙන්නේ නැහැ, බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි. ඒ වගේ තමයි අර ප්‍රේතයන්ට පින් දුන්නොත් එහෙම මේ පින් අරගෙන මෙතනින් චුත වෙලා සුගදී නේ ප්‍රේත පින් අනුමෝදන් වෙන්නේ. බයයි ඒකට අනුමෝදන්. මොකද ඒකෙන් ඇත්තටම චුත ඒ චුත වෙන්න පුළුවන්. මොකද මරණයට හැමෝම බයයි. සබ්බේ තසන්ති දණ්ඩස සබ්බේ භයන්ති මච්චුනෝ අනාගාමි ආරණ වහන්සේට බය නැති එක වෙන්න. මොකද නමුත් මරණයට කවුරුත් කැමති නැහැ. ඒ නිසා මොනවද අපි හැමෝම කැමති මේ ඒ භවයේ සතුට වෙනවා අපි. ඒකට තමයි නන්දි කියලා කියන්නේ. නන්දි කියන්නේ සතුට වීම කියන එක. සතුටට නමක්. ඔය නන්ද කියන්නේ ආනන්ද කියලා කියන වඩාත් බලවත් සතුට කියන එක. ආනන්ද. නන්ද කියන්නේ සතුට කියන එක. මුදොර නන්දි කියන්නේ සතුට වෙනකොට යම් කිසි භවයක උපදීද සත්වයා මෙය කරන කොටගෙන ඒ භවයේ සතුට වන බැවින් ලෝභය නන්දි නම් වේ. ලෝභය තමා මේ භවයේ සතුට වන බැවින් නන්දි. අපි ඇයි මේ මොකක් නිසාද මේ භවයට කැමති වෙලා තියෙන්නේ? මේ ආත්ම භවයට කැමතිලා තියෙන්නේ, මේ ආරම්මණ ග්‍රහණයට කැමති වෙලා තියෙන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි. මේකේ අපි ඒ ලෝභයක් තියෙනවා මේකට රුචි කරන. ඒ ලෝභය නිසා තමයි අපි ඒ ආත්ම භාවයට කැමති වෙන්නේ. ඊට පස්සේ ලෝභය සතුට වන බැවින් නන්දි නම් වන අතර කලින් කිව්වා ඇලෙන බැවින් රාග නම්. එතන නන්දි කියන පදයයි රාග කියන පදය එකට එකතු කරනවා. නන්දිච සා රාගෝ ඡාති. එදේකට කෙටි වෙනවා නන්දි රාගෝ. නන්දි රාග සහගතා තත්තර තත්තරාභි නන්දිනී කියලා ඒ සූත්‍රය එන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රේ. එතකොට නන්දි රාගය නම් වෙනවා. හරි නේද? එතකොට එනවා නන්දි රාග දීර්ඝ පදේ නන්දි රාග. නන්දි රාග සහගතා. එතකොට මේ කියන්නේ සතුටු වෙමින් ඇලෙනවා කියන එකයි. සාමාන්‍යයෙන් අපි භවයේ එහෙමයි තියෙන්නේ. අපි මේ භවයේ ජීවිතයේ තමයි අපිට තියෙන වටිනාම දේ. වටිනාම දේ තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා එක ඒකට ඕනම සත්වෙක් කැමතියි. එතකොට මොනවාද ඒ නන්දි භාවය නිසා එකෙන් අපි සතුට වෙනවා ඒ ජීවිතයට. ඒ වගේම එකට ඇලෙනවා. නිසා බුදුරජාණන් දේශනා කරේ තණ්හාව දේශනා කරනකොට යායන් තණ්හා පෝනෝ භවිකා පුනර්භවයේ ඇති කරන යම් මේ තණ්හාවක් වෙයිද පෝනෝ භවිකා පුනර්භවයේ ඇති කරන නන්දි රාග සහගතා. නන්දි රාග සහගතා කියන එකේ තේරුම නන්දි රාගයමයි. සහගත කියන්නේ යුක්ත වෙලා වෙන දෙයක් නෙවෙයි. නන්දි රාග සහගත කියන්නේ නන්දි. ඒ කියන්නේ භවයේ සතුට වෙන ඇලෙන ලෝභය කියන එක. తత్ర తత్రాభి నందిని తత్ర తత్ర అభినందిని అతిశయం సతుట වෙනවා ఏ ఏ తన ఉపదిన ఉపదిన భవే సతుట වෙනවා ලැබෙන ලැබෙන అరవణ වල సతుట වෙනවා කැමති වෙනවා. ඉතින් හැම අරමුණක සමහර අරමුණු ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හැබැයි උපදින උපදින භවයේ සතුට වෙනවා. මොකද තමන් ජීවත් වෙනවා, තමන් කන්ටිනියු වෙනවා. මොකද කලින් භවයේ මරණයට පත් වෙනකොට භය බිහිරාන්ත වෙනවා සත්වයා සාමාන්‍ය. අකමැති ඒකට. ඊට පස්සේ ආයතෙන් පහළ වෙනකොට තමන් සතුටට පත් වෙනවා මේ ලෝ ජීවිතය ලැබීම ගැන. ඒක සාමාන්‍යයෙන් භවනිකාන්තික ලෝභය කියලා කියන්නේ අපි. ඒක සාමාන්‍යයෙන් ලෝභ මූල සිතක් පහළ වෙනවා. උපේක්ඛා සිත පහළ වෙන්න පුළුවන් කියලා කියනවා. නමුත් ඒක සෝමනස්ස සිත තමයි පහළ වෙනවා ඇත්තේ බොහෝ දුරට. භව නිකාන්තික භවයට ඇලෙන ලෝභය ඒක බොහෝ දුරට නන්දිය සහිතව පහළ වෙන. ඒක සතුටක් ඇති වෙන මුලින්ම යන චිත්ත වීතියේ තියෙන ලෝභ මූල චිත්ත වීතිය. ඒ නිසා එසේ ඒ ඒ භවයේ සතුට වෙන සත්‍යය ඇයි සතුට වෙන්නේ? ඇයි මේක අපි වටිනා දෙයක් ලෙස සලකන්නේ? මගේ ආත්ම භාවයේ තමයි වැදගත්ම දේ. මේකේ සතුට වෙනවා. මේක ආස්වාදනය කරනවා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස රූපයට කැමති වෙනවා. මේකේ හිතට කැමති වෙනවා. තමන්ට ලැබෙන සුඛ වේදනාවන් වලට සමත් කැමති වෙනවා. තමන්ට ලැබෙන සමහර ලාවට ඒක කොච්චර නෝ නම් තමන්ගේ ශරීරයේ සමහර දුර්ගන්ධයන් අපි ආස්වාදනය කරනවා. ඒ වගේ මට්ටමට යන්න පුළුවන්. ඒ තරම් ආත්ම ස්නේහය කියන එක බලවත් වෙනවා අවසන්. තමන්ගේ ශරීරයේ දේවල් පිළිකුල් වෙන්නේ නැහැ අපිට. වෙන කෙනෙක්ගේ ශරීරයක දේවල් පිළිකුල් වෙනවා අපිට. මේ ආත්ම ස්නේහය ඒ තරම් බලවත්. මේක මේක තමයි වටිනම දේ. මේකේ මේකේ ලැජ්ජාවල් එහෙම අපිට වැඩි උපදින්නේ නැහැ මේක සම්බන්ධයෙන්. ඒ නිසා මේ ඒක මුල් බැස ගත්ත දෙයක්. ඒතර මේ ආත්ම භාවයේ අපි සතුටු වෙමින් මේ ආත්ම භාවයට ඇලිලා වාසය කරමු. නන්දි රාගය කියලා කියනවා. තවත් නිර්වචනයකට අනුව
එතර ලෝබේ සතුරුනි නන්දිය නම් වන අතර ඇලෙන බැවින් රාග නම්ද වේ. එබැවින් ලෝබේ නන්දී රාග නම් වේ. මින් අදහස් වන්නේ ඒ භවයන්නේ සතුටු වෙමින් ඇලෙන ලෝභයයි. තවත් නිර්වචනයකට අනුව යම් අරමුණක එක්වරක් හටගත් ලෝභය නන්දී නම් වන අතර එය නැවත නැවත එම අරමුණෙහිම හටගන්නා විට නන්දී රාග කියලා දක්වලා තියෙන එක තව නිර්වචනයක්. එතකොට නන්දිය කියන්නේ එක අරමුණක එකපාරක් හටගන්න ලෝභය. ඒකෙම රිපීට් වෙනවා නම් නැවත නැවත ඒකට නන්දි රාග කියලා කියනවා. අතිශයින්ම ඇලෙන ධර්මයේ සාරාග, ඒක අපි කතා කරා කලින්, අතිශයින්ම ඇලෙන ධර්මයේ සාරාග වන අතර ඒ සාරාගේ රාගෝ සාරාගෝ කියලා කියනවා. ඒ සාරාගය සත්වයෙකුගේ සාරාගයක් නොව සිතෙහි සාරාගයක්. එබැවින් චිත්තස්ස සාරාගෝ කියලා දක්වලා තිනවා. ඉතින් යෝ රාගෝ සාරාගෝ අනුනයෝ ගෙන යන නිසා නැවත නැවත අරමුණට ගෙන යනවා. අනුරෝධෝ කැමති වෙනවා. නන්දි සතුට වෙනවා. නන්දි රාගෝ ඇලෙමින් සතුට වෙමින් ඇලෙනවා. චිත්තස්ස සාරාගෝ සිතෙහි අධික ලෙස ඇලීම. සිතේ ඒ ඇලීම තියෙන සිතට අයත් ඒක. ඒක පුද්ගලයෙකුගේ මගේ ඇලීමක් එහෙම කියන්නේ අපි සාමාන්‍ය ධර්ම හැටියට. ඒක සිතෙහි තේ හටගන්න ඇලීමක්. නිසත්ත නිජීව ධර්මයක්. තොරගෙන චිත්තස්ස සාරාගෝ කියා කියන්නද. සත්වයෝ ඕන ඉච්ඡා මුච්ඡා කියල පද් දෙකක් වෙනවා. සත්වයෝ යමක් කරන කොටගෙන අරමුණු කැමති වෙයිද ඒ දෙය ඉච්ඡා නම් වේ. යමක් කරන කොටගෙන අරමුණු කැමති වෙනවා නම් ඒකට ඉච්ඡා කියලා කියනවා. ලෝභයේ ඝන වූ ක්ලේශ භාවය කරන කොටගෙන සත්වයෝ මුලා වෙයි. මුලා වෙනක මුච්ඡති මුච්ඡන්ති මුලා වෙනවා. ඈ ලෝභයේ ඝන වූ ක්ලේශ භාවයේ කරන කොටගෙන සත්වය මුලාවට යනවා. ඒ නිසා ලෝභය මුච්ඡා, ඒ කියන්නේ අර මුසපත් වෙනවා වගේ මුලාවටපත් වෙනවා. මේ මොනවාද බලවත් ක්ලේශ භාව, ඝන වූ ක්ලේශ භාවය නිසා. ලෝභයේ සමහරට ගොඩාක් ඝන වුණාම අපිට හරි වැරද්ද තේරෙන්නේ නැහැ. මුලාවටපත් වෙනවා. සත්‍ය වැටහෙන්නේ නැති වෙනවා. එමනේ ගොඩක් වෙලාවට ඔය සමහර අය වැරදි සම්බන්ධතාවලට යන්නේ. දැන් හොඳටම දන්නවා මේ පුද්ගලයාගේ ලොකු වැරදි තියෙනවා. සමහර විට මත්ද්‍රව්‍ය වලට, අපරාධ වලට සම්බන්ධයි. ඒතර ඒ තමහල්ලාට අපිට ඇලීම උපදිනවා, ආදරේ උපදිනවා. ඒතර මෙන්න මෙයා කසාද බඳිනවා. පස්සේ තේරෙනවා මෙයාව කසාද බැඳීම නිසා තමන්ගේ ජීවිතේ ලොකු විනාශයක් කරගන්න. මේ ජීවිතය යාගේ තියෙන සමහල්ලාට කෙලෙස් මට්ටන්, ඊට පස්සේ දරුණුකම්, සමහරට පහර දෙනවා, ඩොමෙස්ටික් වයලන්ස්, ඉතින් ඒක ප්‍රශ්න වලට යනවා. එතකොට අපි කියනවා මෙයා මුලාවට පත් වුණා ලෝභයෙන් කියලා. අර කියන ආදරේ අන්ධයි කියලා ඒ සමහර තැන්වල කිය. එතකොට ඒ ආදරේ අන්ධයි කියන එකේ තේරුම ඒකේ තියෙන ආදීනවේ පේන්නේ නැහැ පුද්ගලයාගේ. සමහර ලාට ලොකු දුක් විඳ විඳ ඒ කියන එකම ඉන්නවා. ඇලීමට අලක් ගලව ගන්න බැරුව. ඉතින් ඒ නිසා ඒක මුච්චති, සත්‍යය මුලාවේ එක තමයි බුරුම් පොත්‍ර දීලා තියෙන්නේ. මුචේ කරේ අර මුසපත් වෙනවා කියලා තමයි. මුසපත් වෙනවා කියන එක කියන්නේ තේරුම නිකන් අපි ඒක නිකන් අර මත් වෙනවා වගේ සිද්ධියක්. මෙතන මුච්ඡන්ති කියලා විස්තර කරගෙන මුලාවටපත් වෙනවා. ඒක අර සාමාන්‍ය කියමන තමයි ආදරය අන්දයි කියන කියමන. ඉතින් ඒකෙදී මොනවාද අර සිහි මුර්ජා වෙනවා වගේ සත්‍ය තේරෙන්නේ නැහැ මෙයාට. මේ ඥානේ අවදි වෙන්නේ නැහැ මෙයාට මේකේ. ඒ ගොඩක් වෙලාවට ඔය එකක් තමයි මේ ලෝභයේ ලක්ෂණයක් තමයි තියෙන නුගුණ වහනවා කියන එක. තියෙන නුගුණ වහනවා. මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන නුගුණ වැහෙන නිසා තමයි ලෝභයෙන් ඇලෙන්නේ. මොකද මොන සංස්කාර ධර්මයක් වුණත් සමහර දේ රූපකය නම් අසුභයි ශරීරේ නම්. ඊට පස්සේ ගන්නකෝ හොඳ වටිනා කියන දෙයක් මේකේ තියෙන අනිත්‍ය ලක්ෂණය. මේකේ අනිත්‍ය ලක්ෂණය තියෙනවා. ඊට පස්සේ ඊටාම ඉහළ කුසල සිතක් ධ්‍යාන සිතක් ගන්න. ඒකෙත් අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, දුක් කරගෙන. ඒ නිසා සියලු සංකත ධර්මවල, ලෝකෝත්තර සංකත ධර්මවල පවා තියෙනවා දුස් සහිත බව. ත්‍රිවිධ ලක්ෂණේ තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ තියෙනවා. දුක්ඛ සත්‍යයේ ලෝකෝත්තර සිත් සංග්‍රහ නොකරට ඒකෙත් තියෙනවා සංකත දුක, විපරිණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛය, දුක්ඛ. ඒක මොකද ඒක උපදවන ගොඩාක් මහසද සර්වඥන් වහන්සේගේ, බෝධිසත්වයන් වහන්සේගේ වාසනා සහිත සකල ක්ලේශයන් නසන අරිහත් මාර්ගයේ උපදවන්නේ මේ ඉතින් මෙච්චර ඇස්සිස් මස්ලේ දන්තති ඔකයන්. ඒක ඉතින් සංකත දුක්ඛයක තමයි. නමුත් ඒක නිසා ක්ෂය වෙන දුක්ඛය කරපු දුක්ඛයට වඩා සාරා සංඛේයෝ 20 අසංඛේය කවරක් හෝ කාල පරිච්ඡේදයට වඩා ලොකු ප්‍රමාණයක් දුරු දුක් දුක නැති වෙන නිසා අපි ඒක දුක්ඛ සත්‍යයට හෝ දුක්ඛ සත්‍යයට දාන්නේ නැතුව මාර්ග සත්‍ය ලෙස දානවා. ඒක හරිය නිකන් සර්පයේගේ දෂ්ටයකට අපි සර්ප විසක්ම තමයි ඇන්ටි වෙනම් කියලා දෙන්නේ. සමහර වෙලාවට ඒ පොඩි පොඩි වෙනස්කම් සිද්ධ කරලා ඒ විස දෙන ඒ විසම තමයි දෙන්නේ පොඩි පොඩි මේවා කරලා. ඔය වෛරස් එකකට ඔරොත්තු දෙනකොට සාමාන්‍යයෙන් අර වෛරස් එකක්ම නැඟට ඉන්ජෙක් කරන්නේ ඒකේ සාර අඩු කරලා, ඒ කියන්නේ ඒකේ මේ මේ මොනවද හානිකර භාවය නැති කරලා, එතකොට අපේ ශරීරය ඒකට සූදානම් වෙනවා. ඊට පස්සේ ඇත්තම වෛරස් එක එන දවසට ඒක මරන්නට පුළුවන්. ඒ කියන්නේ වෙන්නේ වෛරස් එකට ඉන්ජෙක්ෂන් එකක් ගහන. එතකොට ඒ ගහන වෛරස් එක අපි රෝගයක් කියලා කියන්නේ, ඒක බෙහෙතක්. ඒ වගේ තමයි සංකත දුක්ඛය තියෙන මාර්ගසිතේ ලොකුවට. නමුත් ඒකේ වෙනස් ලක්ෂණයක් තියෙනවා. ඒකට පුළුවන් මේ කෙලෙස්ේ නසල දාන. කෙලෙස්ෙන් නතු වෙන්නේ අය. නමුත් සංකත දුක්ඛය ඉන්නේ නිසා ඒ සංකත දුක්ඛය තිබුණාට අර සර්ප විස නසන විසට විසක් කියන තු බෙහෙතක් කියනවා වගේ මේක දුක නසන නිසා මාර්ගය දුක්ඛ සත්‍යයට දාන්න නැතුව මාර්ග සත්‍යයට දාලා තියෙනවා. පලසිත කියන්නේ කි විමුක්ති වෙච්ච අවස්ථාව, මිදිච්ච අවස්ථාව සිත. හරි. එතකොට මේකෙදී ලෝභෙහි එතකොට ඒ නිසා මේ හැම සංකත ධර්මයක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයන් තියෙනවා. ඒ නිසා කිසිවකට ඇලිය යුතු නැහැ. කිසිවකට ඇලිය යුතු නැහැ. සරහන්ප නිර්වාණයට ඇලිය යුතුද කියලා නිර්වාණය ඇලෙනවන ප්‍රශ්නයක් දෙයක් නෙවෙයි. නමුත් නිර්වාණයට ඇලීම හටගන්නේ ඒක තමයි සියුම් ධර්මයක්. ඒක අහන්න සුදුසු නැහැ නිර්වාණයට ඇලෙන එක හොඳයිද කියලා. ඇරෙයි ඇලෙන්නට සුදුසු භාවයක් ඒකේ නැහැ. ඒකයි තියෙන්නේ. ඒ කියන්නේ ලෝභයට හිත කර බවක් නැහැ. ලෝභයේ තියෙනකොට නිමිත්ති භාවය, සනිමිත්ත භාවය, පනිහිත ගතිය, ඒවා තියෙනකොට ලෝභයේ. ඒව එකක්වත් ඒ ලෝභයේ ඒ ඒ ඒ නිර්වාණ ධාතුවේ නේ. ඒක ලෝභයේ මේ ටේස්ට් එකේ තියෙන එකක් නෙවෙයි. ඒ නිසා නිර්වාණය කෙරෙහි අපිට සම්මුති වශයෙන් සම්මුති කියන අපි නිවන් දකින්න කලින් ප්‍රාර්ථනා කරනකොට නිවන කියන කන්සෙප්ට් එක කෙරෙහි ප්‍රඥප්තිය කෙරෙහි ඇලීමක් එන්නට පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එම ඇලිම ඇති වෙනවා අරිහත් මාර්ගය ගැන හිතනකොට. දැන් අපිට අරිහත් මාර්ගයේ ඍජු අරමුණු කරන්නට බැහැනේ. අදතර අපිට ඒ අදහස කෙරෙහි ඒ පිළිබඳව ලෝභය හටගන්න ප්‍රිය උපදිනවා. නිවන ගැනත් එහෙමයි. හැබැයි ඒ වුණාට සැබෑ නිවන අරමුණු කර ලෝභය හටගන්නේ නැහැ. ඒක කියන්නේ තෝනේ ඕනම සංකත ධර්මයක ලෝභයට හිත කර බව නෙමෙයි තියෙන. ඒකේ තියෙන සැබෑම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ, දුක්ඛ ලක්ෂණය සැබෑම මේකේ තියෙනවා. ඒ නිසා ලෝ යමකට අපි ඇලුනා කියලා කියන්නේ අපේ නුවණින් එහි තියෙන සැබෑ ලක්ෂණේ දැකගත්තේ නැහැ කියන එක. සැබෑ ලක්ෂණේ වැහුනොත් තමයි ඇලෙන්නට පුළුවන්. ඒ නිසා ලෝභය ඒකේ තියෙන සැබෑ ලක්ෂණේ වහනවා. මෝහය එතන දැන් අහන්නවා මෝහයෙන්ද මේක වහන්නේ ලෝභයෙන්ද වහන්නේ කියලා. මෝහයෙන් තමයි වැසීම සිද්ධ කරන්නේ. නමුත් ඒක ලෝභය බලවත් වෙනකොට ඒ ලෝභය මෝහය ලෝභයට අනුගත වෙනවා. එතකොට ඒකේ ලක්ෂණ වැහෙන්නේ ඒක සුබලයක් ලෙස දකිමින්. සුබලයක් හොඳ දෙයක්ද සුබ දෙයක් ලෙස දකිමින්. ඒක මුලාවක් ඇත්තරම. ද්වේෂයෙන් කරන්නේ ඒකෙත් මුලාවක් තියෙනවා. මෙතන මුලාවක් කරනවා. නමුත් අර ඒකෙදි තියෙන ಗುಣ දකින්නේ නැහැ. තියෙන ಗುಣ දකින්න නැතුව තමයි නැත්තම් අනවශ්‍ය විදිහට වැරදි දකින්නවා ඒකෙදි. එතන අතනදි වෙන්නේ ඒකට නතු වෙලා ඒකට යට වෙලා ඒක වටිනා දෙයක් ලෙස අරගෙන ඒක ඊටාම හානිකර දෙයක් ලබා ගන්නට. මොකද දිව්‍ය ආත්ම භාවය, බ්‍රහ්මාත්ම භාවය, මනුෂ්‍යාත්ම භාවය ගත්තොත් සංකත ස්වභාවයෙන් අපි හිතනවා මේකට යන එක හොඳයි, දෙවියෙක් වෙන එක හොඳයි, බ්‍රහ්මයා වෙන එක හොඳයි. නෑ, නිවන් දකින්න උපකාර වෙන නිසා ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් සමස්තයක් ලෙස ගත්තම දුක්ඛයක් වැළඳ ගැනීමක් වෙලා තියෙනවා එතන. ඉතින් එතකොට ඒ දුක්ඛය අපි වැළඳ ගන්න ඒකට රුචි කරන්නේ ඒකේ තියෙන සංකත දුක්ඛය නොදේරෙන නිසා. ඉතින් ඒක මුලාවක් විතර මෙතන තියෙනවා. මුලාව. ඒ මුලාවේ මෝහයෙන් තමයි වහන්නේ. නමුත් ලෝභය ලොකුවට දාගෙන යමකට දැඩි ලෙස ඇලුනොත්, ලොකුවට බලවත් ලෙස ඇලුනොත් ඒකේ දොස් මොකක්ද පේන්නේ නැත. ඒ නිසා ලෝභය තියෙන ಗುಣ තියෙන නුගුණ වහන ධර්ම. ඔක විශේෂයෙන් එනවා අපි කමකට රුචි නම් හොඳට කල්පනා කරන්න. අපි යමකට රුචි නම් ඒකේ දොස් දකින්න අපි කැමති නෑ. ඒක තමයි පළවෙනි එක. කැමති නෑ දොස් දකින්න. ඒක හොඳටම සිද්ධ වෙන දෙයක් තමයි මිනිසුන්ගේ දේශපාලන අදහස් වල. මොකද දේශපාලන කියන්නේ පොලිටික්ස් වලදී. මොකද හැමෝටම තියෙනවා රුචි අරුචිකම් කියලා එක. ඒතර ගොඩක් අය තමන් කැමති නායකයෙක් ඉන්නවා. තමන් අකමැති නායකයෙක් ඉන්නවා. කැමති අකමැති නායකයාගේ දෝෂයක් අපිට ඇහෙන ප්‍රමාදයේ විතර අපි ගන්නවා, පිළිගන්නවා, ඒක ප්‍රකාශ කරනවා, අනිත් අයක පතරවනවා. ඒ ඔක්කොම අපි කරනවා අකමැති නායකයාට. කැමති නායකයාගේ ඇත්තම නුගුණයක් කව තමයි තෝරනවා. ඇත්තද හොය තව තව හොයනවා. මේ දේශ අන්තිමට ඔප්පු වුණොත් නෑ එහෙම තමයි ඒවා නොකර කරන්න බෑ. මේවා දේශපාලන ඒ වගේ නිකන් අපි එක පුළුවන් තරම් අපි සාධාරණ. මේකට කිසිවක් මේ හේතු රුචිය වෙන මොකක්වත් නෙමෙයි. රුචිභාවය මේකට හේතුව තමන්ගේ කැමැත්ත අකමැත්ත. සම්පූර්ණ මධ්‍යස්ථ භාවයෙන් බැලුවොත් හැමෝගෙම හොඳක් තියෙනවා හැමෝගෙම නරකක් තියෙනවා. දෙකම තියෙනවා. මිනිස්සු වශයෙන් ගත්තම. ඒතර හොඳ හොඳ ලෙසත් නරක නරස එකක් දකින්නවා. ඒක ඒ මධ්‍යස්ථ භාවයට හැමෝටම අමාරුයි. තමන් ලොකු රුචිකත්වයක් තිබුණොත් කාට හරි එතනදී අපි ඒ රුචිය තියෙන කෙනාගේ දොස් දකින්නේ තියෙන දොස්ත් අඩාල කරලා තමයි දකින්නේ. ඒක අපිට අමතකත් වෙලා යනවා. අපි ඒක නිතර සිහි කරනවා. අර ටික අපි සිහි කරනවානේ විරුද්ධවාදියාගේ. ගොඩක් කාලට දෙමව්පියන්ට වෙනවා. අම්මලාට නම් විශේෂයෙන් දරුවෝ කරෙහි. ගොඩක් කාලට දාමරික දරුවන් කෙරෙහි වැරද කරන දරුවන් කෙරෙහි අන්තිමට මොනවද ඒ නිසා ලෝකයේම දොස් දකිද්දි ඇත්තම අරු තියෙනකොට නෑ දරුවාගේ හැමතිස්සෙම ಗುಣ තමයි යා දකින්නේ අම්මා. ඒ මොකද වෙන මොකක්වත් නෑ ඒ ඇලීමේ බලවත්කම. අන්තිමට වරද කියලා ඔප්පු වෙලා සියල්ල එකතුකෝ වරද පැහැදිලි ඔප්පු වෙලා තියෙනවා. ඒක මොකක්වත් සාධාරණීකරණය කරන්න බැරි වෙච්ච වෙලාවට අන්තිමට කියන අන්තිමටම කියන දේ සමහර අම්මලා හැම නෑ මගේ පුතා නෙවෙයි මේ මේක මේ ලෝකේ පළවෙනියෙන් කරේ. තව මිනිසුත් කරලා තියෙනවා. ඉතින් එයත් ඒ ගොඩේ එක්කෙනෙක්. එහෙම නිසා ලොකු වරදකරුවෙක් නෙවෙයි. ඒ මට්ටමට මේක සාධාරණීකරණය කරන එක. මගේ දරුවා නෙවෙයි නෝගේ ලෝකේ පළවෙනියෙන්ම කරේ. ඒ නිසා හැම ලොකුවට චෝදනා කරන්න එපා යාට. ඒ මොකක්වත් නෙවෙයි මේ තියෙන ඇලීම වෙන කතාවක් නෙවෙයි. ආයේ කේ වැල්වට අරන් අවශ්‍ය නැහැ. ඒතකොට ඒ විදිහම තමයි තමන්ගේ තමන් හිත කැමති නායකයාගේ සාධාරණීකරණය ඔක්කොම ඇලීමයි මොකක්වත් නෙමෙයි. ඒ ලෝභයෙන් ඇති නුගුණ වහන එක ඉතරයි වෙන මොකක්වත් නෑ. ඒකේ සාධාරණීකරණය කරලා අරක නිසා මේක නිසා කියලා ඇත්ත කතාව උතරයි. එතකොට මේ තමයි මුච්ඡාව මුලා වීම ඇති නුගුණ දැක් නොදැකීම. එතකොට ඒ නිසා සමහර අය ඒකෙම එකක් තමයි අර තරුණ වයසේදී සමහර අවුරුදු 18 දී 19 දී 20 දී 20 ගොඩක් හිත මෝරන්න නැති වෙලාවේ දුර දෙක හිතන්න බැරි වෙලාවේදී අන්න අපි සමහර හැඟීම් වලට බර වෙලා සමහර තීන්දු තීරණ වලට ගන්නවා. ඒස අනවශ්‍ය සම්බන්ධතා වලට යොමු වෙනවා. අනවශ්‍ය ක්‍රියා වලට යොමු වෙනවා. දුර හිතත් මෝර නැත්තම් අන්න ඒ ලෝභයෙන් අපි යනවා. ඒ ලෝභය temptation. ඒතර ඒ ලෝභයට හරියන ආහාරය ලැබුණොත්, සන්තෘප්ත වුණොත්, පිනවීම ආවොත් අන්න ඒකේ පස්සේ ගමන් කරනවා. ඒක තමයි වෙනතර මුච්ඡාවක් තමයි ඔය ගොඩක් කරලා ඔය ඇබ්බැහි වීම වලට පත් වෙච්ච අයටත් තමන් දන්නවා මේකේ අඩුපාඩු තියෙනවා කියලා. නමුත් ඒ වෙලාවේදී හිත රඳව ගන්න බැරි වෙනවා මුලාවට පත් වෙනවා. ඒ නිසා හිත මුලා කරන දේ මුච්ඡා. ඊළඟට තියෙනවා මේ අජ්ජෝසානං කියන එක මට හරියටම පරිවර්තනයේ තව තැනක කියන එක විස්තර කරලා තියෙනවා කියනවා මේ වෙන තැනක එක හොයාගන්න එක කරවත් ප්‍රශ්න තියෙන එක පණිද්දස මම කතා කරන්න. ඒක තියෙන අරමුණ ගිල අවසන් කොට ගැනීම කියලා තියෙනවා. අවසන් කරනවා කියන්නේ පරිණිතවෙන මට හිතෙනවා ඒක වෙන තැනක සඳහන් කරලා තියෙනවා කියලා තියෙනවා. වෙලා තිබුණ නැහැ ඒක විශ්ලේෂණය කරගන්නට. නිෂ්ඨාවට නැත්නම් නිගමනයකට පැමිණිච්ච බව වෙන්න පුළුවන් ඒ කියන්නේ. කොහොම හරි කමන්නේ ඒක ඒ අරමුණ ගිල ගන්නවා වගේයක් කියලා කියන්නේ. අජ්ජෝසන එක පස්සේ විස්තර කරගමු. දැන් ඔන්න එකක් තියෙනවා ගේද කියලා. ගේද කියන්නේ ගිජු කියන එක. අපි දන්නවනේ ගිජු කමක මේක අපිට තේරෙනවා. අතිශය කැමැත්ත. අතිශය ගිජුයි කියලා කියන්නේ. රසයට ගිජු කෙනෙක්. ඊට පස්සේ බීමට ගිජු කෙනෙක්. ධනයට ගිජු කෙනෙක්. ලොල් ලෝල භාවයත් ඒ විදිහට අපි කියනවා. ලෝලයි කියලා. ලෝල. ඒකට අධික ලෙස කැමති. ගිජු කියනකොට ඒක නිකන් අභ්‍යන්තරයේ අභිකංකති ප්‍රාර්ථනා කරන කැමති වෙන එකට. යමක් කරන කොටගෙන සත්‍යය ගිජු වෙයිද? දේවල් වලට අධික ලෙස කැමති වෙයිද? එනම් ගිජු බවට පැමිණෙයිද? එය ගේධ නම්. ඒතර ගේධෝ කියලා කියනවා. තෘෂ්ණාවට නම ගේධෝ. මේ ඇති අර හොඳ ලක්ෂණ නෙමෙයි ධර්මයේ හැටියට. මේ ඔක්කොම නිකන් වීක්නසස් මේ තියෙන්නේ. ගේධෝ. මේවා ඉතින් සවිස්තර විස්තර කරනකොට ලැජ්ජා හිතෙනවා තමන් ගැන සමහරලා. සමහරලාට අපිට සමහර කෑම වලට ලොකු ගිජුකමක් තියෙනවා. සමහර ක්‍රියාකාරකම් වලට අපිට ගිජුකමක් තියෙනවා. සමහර පුද්ගලයන්ට ගිජුකමක් තියෙනවා. ඒක සමහර ප්‍රසිද්ධියට ගිජු වෙනවා. සමහරු තමන්ගේ හැකියාවන් පෙන්වන්නට කැමති වෙනවා. ඉතින් එක එක විදිහේ ලෝභ තියෙනවා. ඒක පළවෙනිම දේ මේක අපි ඔකේ විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ. ඔය ධර්ම මහර්ගය යනකොට තියෙන වැදගත් දෙයක් තමයි මේ අකුසල චෛසික ගැන කතා කරනකොට මේකේ දොස් ටික තමයි පෙන්වන්නේ. ඒක ගොඩක් කියලා අපි ළඟට ඇත්තටම කියනවා මේ සියලු දොස් පෘථග්ජනයෝ ගාව සම්පූර්ණයෙන් තියෙනවා. ඉතින් සමහර ඒවා අඩු වැඩි වශයෙන් තියෙන එක තමයි වෙන්නේ. දුරු කරලා නැහැ නේ එකදු ක්ලේශයක්වත් පෘථග්ජනේ. ගුරු කරලා නැහැ. ඒක දුක් ක්ලේශයක් නේ. මේ සියල්ලම තියෙනවා. ඉතින් මව මැරීම, පියා මැරීම දක්වාම මේක යන්නට පුළුවන්. ඒ ඒ ඒ ඒ මේක තියෙනවා. ඒ द्वेषය, ඒ බලවත්කම අපි නැතුව නෙමෙයි අපි ළඟ. ඒක ලොකු බලවත් දෙයක්. ඒ ඒ මට්ටමට හිත යන එක. නමුත් ඒක යෑමේ possibility තියෙනවා. සෝවාන් වෙනකන් ඒකෙන් දුර වෙන්නේ නැහැ. එතකොට මේ අකුසලයේ අපි කතා කරනකොට සමහර දා මංගා මේක තියෙනවා, මංගා මේක තියෙනවා කිය කී ඉන්නට ඕනේ. නමුත් හිතවලින් දැන ඒක පිළිගන්නට ඕනේ. ඒක පළවෙනි දේ. පිළිගන්නට ඕනේ. අපි ධර්ම මාර්ගයේ යනකොට තියෙන ප්‍රධානම එකක් තමයි වරද, තමන්ගේ වරද පිළිගන්න පුළුවන්. ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් තියෙන එක. භික්ෂුන් වහන්සේලාට දැන් අපි සාමාන්‍යයෙන් නීතියෙන් නම් වරද කරත් වරද කරේ නැහැ කියලා වරදෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. වරද කරේ නැහැ කියලා. සමහරලාවට සම්පූර්ණයෙන් ඔප්පු වෙනවා තමන් වරද කරා. තමනුත් දන්නවා හෘද සාක්ෂිය. නමුත් අර හිරේ වැටෙන්නේ නැති වෙන්න, දඬුවම් විඳින්නේ නැති වෙන්න අපි බොරු කියලා මේකෙන් ගැලවෙනවා. අපි නැහැම කියලා කියනවා. තමන් තමන් කරේ නැහැම කියලා. එතකොට ඒ ඒ ඒ දඬුවමින් ගැලවෙන්න කරන එක. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී ඒ විදිහේ එකක් නෙවෙයි තියෙන්නේ. වරදවල් හරි වරදවලට දනුවන් දෙනවා කියලා කියනකොට මතක තියාගන්න, සංඝයායක තුල දනුවන් දෙන ක්‍රමයක් තියෙනවා. ඒ දනුවන් දෙනකොට බලෙන් කරන, يعني එයා වරද පිළිගන්න කැමති නෑ. එයා ඉදීම සංඝ සමාජයේ ප්‍රශ්නයක්. එයා අනිත් අයට ඉන්ෆ්ලුවන්ස් කරලා කරදරයක්. ඒ නිසා අපිත් බලෙන් දනුවන් දෙනවා. ඒ උක්ඛේපණියාදී කර්ම. හැබැයි වරදවල් සිද්ධ වුණාම හරි භික්ෂුවක් කරන්නේ වරද පිළිගන්න. ඒක තමයි අවද්දේශනවා කියලා කියන්නේ. අවද්දේශනවා කියන්නේ මට බෑ වෙන කෙනෙක්ගේ වරද පිළිගන්න. මම්ම ගිහලා කියන්නේ මගේ අතින් මේක වුණා. ඒක කියන්න ඕනේ නැහැ. වරදම පොදුවේ අවද්ද වශයෙන් අරගෙන අඩුපාඩු වුණා. මේ අඩුපාඩු මම සිද්ධ නොවෙන්න කටයුතු කරනවා කියලා අවද්දේශනවා කියලා එකත් අනිත් භික්ෂුව ගහලා කියන්නට. සමහර ඒවා තියෙනවා. ඒ පරිස්කාරය අපි දෙන්නට ඕනේ ඒ වරද වෙච්ච. සමහර ඒවා තියෙනවා. සමහර ශික්ෂාපද කැඩනම ඒ ප්‍රොසෙස් එකේ යන්නට ඕනේ. දඬුවම විඳින්නට ඕනේ. තිය බරපතල ඒවා පරාජය ගන්න ශාසනයෙන් උපසම්පදායෙන් එන්නේ. කියන්නේ භික්ෂුවක් ලෙස භික්ෂුවක් නොවන බවට තමන් දැනුම් දෙන්නට ඕන. සාමාන්‍ය බුහි නැත ගිහි වෙන්නට ඕන. ඉතින් ওই විදිහට මොනවද ඒකෙදි පළවෙනි දේ තමයි තමන් වරද පිළිගන්නට ඕන. ඒක තමයි මේක ප්‍රධාන මේක. තමන් වරද පිළිගන්න. පස්සසි ආවසෝ තාපත්තියෝ ආම බන්තේ පස්සාමි. ඔබ දකින්නවාද ඔබේ වරද කියලා අපි අහනවා. ඔව් මම දකින්නවා කියලා කියන්නට ඕන. ආම බන්තේ පස්සන් ආම ආවසෝ පස්සාමි. ඔව් මම දකින්නවා මගේ වරද. ආයිතින් ආවසෝ සංවරෙයාසි. නැවත නොවෙන්නට සංවර වෙන්න. එතකොට ඉතින් එතනින් ප්‍රමාණවත් අපි සාමාන්‍ය සම්ප්‍රදාය ලෙස සාදු සුට්ටුවහම් බන්තේ ආයිතින් සංවරිස්සාමි. ස්වාමීනි මම මතු සිදු නොකරන්නට සංවර වෙනවා කියලා කියනවා. ඉතින් ඒ විදිහට ඒ එතන මේ අකුසල චෛසික ධර්මයන් ගැන කියවෙනකොට සමහර ලාවට තමන්ට ලැබෙන තමන් ළඟ මේ අකුසල ගති තියෙනවා. මේක ඒක පෘථග්ජන භාවයෙන් භික්ෂුන් වහන්සේලා ගාවත් තියෙන එකක්. ඉතින් මාර්ගඵලයට යනකම ඔක තියෙනවා අඩු වැඩි වශයෙන්. තව එක පිළිගන්නට ඕනේ. පිළිගන්නවා කියන්නේ වරදවල් හැමෝටම කී කියනවා කියන එක නෙමෙයි. පිළි අරගත්තොත් තමයි මේක හැදෙන්න ඉඩ තියෙන්නේ. ඒතර ඒකේ සමහර ලාවට අපි වරද දකින්නවා පිළිගන්න කැමති නැහැ. ඒක ඊටාම දරුණු, ඒ කියන්නේ ඒක ප්‍රශ්නයක් විතරයි. ඒ කියන්නේ අවංක භාවයේ ප්‍රශ්නයක් තියෙනවා. සමහර එකක් තියෙනවා වරද පේන්නේ. ඔව් මේක දරුණු තත්ත්වයක්. මේ තමන්ගේ වරද තමන්ට පේන්නේ නැහැ කියලා කියන්නේ ඥානයේ ප්‍රශ්නයක්. තන ඥානයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ටිකක් බරපතල. ඒකට ඉතින් කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇවිල්ලා දැනුම අරගෙන හිතන්න පුරුදු වෙලා සමහරුන්ට ඒ භවය හරියන්නේ නැහැ. ඒක උසස් ත්‍රි හේතුක භවයන් වලට ඇවිල්ලා සසර ගිහිල්ලා තමයි ඒක මේ මට්ටමට එන්න වෙන්නේ සමහර අය. ඒතර මොන විදියට ඒ වරද පේන්නේ නැත්තම් වරද පේන මට්ටමට හිත දියුණු කරගන්නට ඕනේ. ඒක ටිකක් බරපතලයි. මොකද වරද වරද ලෙස දකින්න නැති කෙනා වරදෙන් නැගී සිටිනවා කියන එකක් වෙන්නට බැරි බෑ. හරි. එතකොට ගෙහෙද කියලා කියන්නේ මේ විදිහට ගිජු බලවත් ලෝභය නිසා. ඝන භාවයේ නිසාද ලෝභය ගේද නම්බි. අධික ලෙස කැමතිනවා ඝනයි. ගේදංවා පවන සණ්ඩං යන පාඨය කියන ලද්දේ, ඒ වනාන්තරයක් ගැන කියන පවන සණ්ඩ කියන වනාන්තරයක් යන පාඨය කියන ලද්දේ ගේද යන පදෙහි බහල භව ඝන භව නිසායි. පලි ගේද කියලා වචන. පලි ගේදෝ, පලි ගේදෝ, ගේදෝ පලි ගේදෝ. පලි ගේදෝ කියන හුදු උපසර්ගයෙන් වචනේ වර්ධනය කරා අර්ථ වෙනසක් වෙලා නැහැ. උපසර්ග වශයෙන් පදේ වර්ධනය කොට පලි ගේද නම් වේ. ඒක අර්ථය ගේදමයි. ගිජු බව. යමක් නිසා සත්‍යය ගිජු බවට පැමිණේද ඒක. ඊට පස්සේ එහි අර්ථය ගේද යන්නමයි. සියලු කොටස් වලින් ගිජු වන්නා වූ ස්වභාවය ඇති නිසා ලෝභය පලි ගේද නම් වේ. ඒ කියන්නේ උපසර්ගයේ පරි නම් වේ. එහි අර්ථය හාත්පසින්. එතන හාත් සියලු කොටස් වලින් සම්පූර්ණයෙන් ඒකට ගිජු වීම තමයි අදහස් කරලා තියෙන්නේ. ලෝභය කරන කොටගෙන සත්තු ඇලෙති. එබැයින් ලෝභය සංගනම් සංග ඇලෙනවා. තවද එල්බෙන බැවින්ද ලෝභය සංගනම් එල්බෙනෝ දෙක එල්බෙනෝ සංග නිසා තමහර තක මම දැකතුන මේක එරෙනවා වගේ අදහසක් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ගලවෙන්නේ නැතුව අර මඩ ගොහරෝක යන්න බැරුව ඉන්න. ඒ වගේ යන්න බැරුව ඉන්න එකටත් සංග කියලා සමහරලාට කියනවා. ලෝභය කරන කොටගෙන සත්‍ය ඇලෙනවා එල්බෙනෝ. ගිලවන ගිල්වන ගිල්වන බැවින් පංක කියලා. ඒක මඩ වගුරක් වගේ පංක ගිල්වනවා. දොර මඩ වගුරට ගියාම අර ඉරුණට පස්සේ අපි දඟලන්න දඟලන්න ඒක තව තව යට යනවානේ. අර සමහර තියෙන්නේ ඔය මේ කයවල වල තියෙන මඩ වගුරු. එතකොට සත්‍යව ගිල්වනවා පංක. ඒජා අදිනෝ අදින බැවින් ඒජා නම්බි. ඒජා ඉමං පුරිසං පරිකඩ්ඩති තස්ස තස්සේව බවස්ස අබිනිබ්බත්ති අබිනිබ්බත්තියා. ඒජා නම් වූ තෘෂ්ණාව ඒ භවයාගේ පහළවීම පිණිස මේ පුරුෂයාද, ඒ කියන්නේ ඒ භවයේ කර්මජ රූප විපාක චිත්තසයිසික උපදවන්නට සත්‍යව අදිනවා ඒ භවයට. හරිනේ. තරස නැත්තං තෘෂ්ණාව ඒ භවයට නැඹුරු වෙනවා නතු වෙනවා එමත් කියන්න පුළුවන්. ඒ භවයට අදිනවා කියන්න පුළුවන්. ගෙන යනවා. අනුන අනුන අනුනයි කියන්නේ ගෙන යනවා. ඒජා කියන්නේ අදිනවා. ඒක පැතිවල විස්තර කරනවා. දැන් විතර්කයක් තිබ්බනේ සිත අරමුණට ගෙන යනවා, අරමුණ සිත වෙත ගෙන යනවා. එහෙමත් තිබුණාට විතර්කේ කතා කරද්දී. අයි වගේ ලෝභේ තියෙනවා අනුනය කියලා කියනවා. අනුනය කියන්නේ අරමුණ වෙත මේක අරගෙන යනවා සත්‍යාව. නැත්තම් සත්‍යාව ඒ භවයට අදින නිසා ඒජා කියලා කියන. ওই විදිහට මේ පදයේහි ලෝභේ කියන එකෙහි පැතිකඩ කීපයක් අපි කතා කරාද. යෝ රාගෝ සාරාගෝ අනුනයෝ අනුරෝධෝ නන්දි නන්දි රාගෝ චිත්තස්ස සාරාගෝ ඉච්ඡා මුච්ඡා අජ්ජෝසානං ගේදෝ පලිගේදෝ සංගෝ පංකෝ ඒජා කියන පද 15 අපි කතා කරන්නට යෙදුණා. හරිනේ. ඒකේ අජ්ජෝසානං කියන එක තව විස්තර කරන්නට තියෙනවා. ඊට පස්සේ මායා ජනිකා සංජනනී සිබ්බනී ජනිකා ජනනය කරන කෙනා. හරිනේ. සිබ්බනී අර මහනෝ වගේ වගේ ජාලිනී සරිතා විසත්තිකා කියලා තව පද ටිකක් තියෙනවා. අපි ඒවා ටිකක් ඊළඟ දවසේ එයාමින් සැරේ විස්තර කරගමු. එහෙනම් අද දවසේදී මේ ලෝභය ගැන එක එක පැතිකඩ කීපයකින් අපි සාකච්ඡා කරා. ඒ ගැන දැනුම වැඩි වෙන්නට ඇති කියලා මම හිතනවා. මේකෙන් ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට දේවල් එකතු කර ගැනීම තමයි බලගත් වෙන්නේ. සහ ලෝභය පිළිබඳව තවත් කලකිරීම ඇති කරගෙන මේක දුරු කරන්නට ඕනේ කියන හැඟීම තමයි දෙක. මේකේ සමහරලාට ඒකේ තියෙන පහත් ගතිය, පල්හැ ගතිය, ඒකේ තියෙන අයහපත් ගතිය තමයි නැවත නැවත අපිට ප්‍රකට වෙන්නේ මේවා අධ්‍යයනය කිරීම තුළින්. මේ සියලුම ලෝභය නිස්සත්තයි නිජීවයි, දුකට හේතුවක්, සංකතයි, අනිත්‍යයි. ඒක නැවත නැවත භවය ඇති කරවන්න, సంతානෙ අනුසයනය කරන්න, මේක දුරු, මේක තිනොට නැවත උප්පත්ති සිද්ධවන්නේ, මේක දුරු කරන්නට ඕනේ කියන එක තමයි අපි හැම එකෙම තේරුම් ගන්නට ඕනේ. එහෙනම් ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා. දේශන අවසන් කරමු.
අවසර ස්වාමීනාට දරුවන් සන්නයි. ස්වාමීනාස ඔය මේ වචනයක අර්ථ ගැන්නේ අර ඒ වචනේ තියෙන අර ලක්ෂණ රස පංචුපට්ඨාන පදට්ටාන ඇසුරු කොටගෙනද ස්වාමීනාස?
නෑ, ලක්ෂණ රස පංචුපට්ඨාන පදට්ටාන තියෙන ධර්මයකනේ. එතකොට ලෝභයේ ලක්ෂණත පච්චපට්ඨාන අපි කතා කරා. මේ මේ ලෝභයේ එක එක පැතිකඩ වලින් විස්තර කරලා මේ ලෝභයේ තියෙන ලක්ෂණ මේ කියන්නේ. ලෝභයේ මේ ඇලෙන බව, ගිජු වෙන බව එහෙම තියෙනවා. මේකේ වචනවල ලක්ෂණ රස පච්චපට්ඨාන කතා කරනකොට ලෝභය කියලා ධර්මයක් තියෙනවා. ඒකේ ලක්ෂණ රස පච්චපට්ඨාන අපි කතා කරා. තවත් ඒකේ තියෙන අනු අනු ගතිගුණ ටිකක් තමයි මේ කතා කරා. ගිජු වෙනවා සමහර ලාට ඒ ලෝභය, සමහර ලාට ඒක මුලා කරනවා, ඒ ආදී ලෙසට. ඉතින් ඒ ඒ ලෝභයේ තියෙන තවත් පැතිකඩ ලක්ෂණ ටිකක් තමයි මේ කතා කරන්නේ.
එහෙමයි සයන්ස. මම හිතුවේ ඒ මේ ඒකේ තියෙන ලක්ෂණ රස පංචපට්ඨාන ඇසුරු කොටගෙන ඒ ටික යනවා කියලා. හොඳයි සයන්ස.
ස්රේගෝනි ස්වාමීන් වහන්ස දරුවන් සරණයි. ස්වාමීන් වහන්ස දැන් ලෝභ මූල සිත්තට ගත්තහම දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සෝවන් මාර්ගඥානින් ප්‍රහාණය වෙනවා. නමුත් අර දිට්ඨිගත විප්‍රයුක්ත සිත් ස්වාමීන් වහන්ස අරහත් මාර්ගඥානෙ දක්වාම පවතිනවනේ. එතකොට එකම ලෝභ චෛතසිකය වෙලා එහෙම හැසිරෙන්න හේතුව ඒ සම්ප්‍රයුක්ත ධර්ම නිසාද, එහෙම නැත්නම් ඒ දිට්ඨියේ බලපෑමක්ද? ඒක ස්වාමීන් වහන්ස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
දැන් මොකක්ද කොතනින්ද ගැටලු එන්නේ දැන්?
ලෝභය අරහත්
හ්ම්.
මාර්ගඥානය දක්වා දිට්ඨිගත විප්‍රීත සිත්තල පවතින නිසා විඤ්ඤාණස.
ඒ කියන්නේ
ඒ
ලෝභය
සිත් ප්‍රහාණය
අප්‍රහීනව,
වෙන්නේ.
මෙහෙමනේ කියන්නේ ලෝභය අප්‍රහීනව සන්තානේ තියෙන ලෝභය කියලා එකක්. හරිනේ? අනුසේ ලෝභය. එතකොට ඒ අනුසේ ලෝභය ඒ මට්ටමින් ප්‍රහාණය වෙනවා. එතකොට ඒ ප්‍රහාණය වෙනකොට සෝවාන් පෘථග්ජන පුද්ගලයාගේ ලෝභය ditthiye සමග සම්ප්‍රයුක්ත වෙලත් හටගන්නවා, විප්‍රයුක්ත වෙලත් හටගන්නවා, මානෙ සමග සම්ප්‍රයුක්ත වෙලත් හටගන්නවා. හැබැයි ඒකට හේතුව ස්කන්ධය පරිඥා කරලා අවසන් නැතිකම. හැබැයි ස්කන්ධය හරියට පරිඥා කරලා කරාම අපි එක අවස්ථාවකදී ඒ ලෝභය, ඒක ස්කන්ධය පරිඥා වෙනකොට ඒ තියෙන ලෝභ ගතියේ යම් අඩුවක් වෙනසක් සිද්ධ වෙනවා. අනුසේ ලෝභය දුර්වල වීමක් සිද්ධ වෙනවා. ඒ අඩුව දුර්වල වීම නිසා මොකද වෙන්නේ? නැවත ඒ సంతානේ ලෝභය හටගන්නකොට ditthiye සමග සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. මානෙ එක්ක සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්, නැත්නම් ditthiye රහිතව හටගන්නට පුළුවන්. ඊට පස්සේ හැබැයි කාමරාග මට්ටමේ ලෝභයක් තියෙන්නට පුළුවන්. සකදාගාමිනකොට ඒක තවත් දුර්වල වෙනවා. අනාගත කාමරාග මට්ටම නැති වෙනවා. ලෝභය හටගන්න පුළුවන් රූපරාග, අරූපරාග මට්ටමින් සහ මානයත් ඒ අදාළ විදිහේ මානයක්. ඒක බලවත් ඒවා ලුකු ඒවා නෙවෙයි, ඒක අමුතු ඒවා නෙවෙයි. ඒ කියන්නේ ඕලාරික ගොව අඩු වෙනවා ගොඩක්. ඉතින් එතකොට අරිහත් මාර්ගයෙන් ඒ කිසිවක් ඇති නොවත්ත පරිදි මේක දුර වෙනවා. ඒ නිසා මේ එකම ලෝභය, අනුසය මට්ටමේ තියෙන ලෝභය හටගන්නකොට තමයි දිට්ටිගත සම්ප්‍රයුක්ත, දිට්ටිගත විප්‍රයුක්ත ආදී ජවන සිත්වල සම්ප්‍රයුක්ත වෙලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් එහෙන් බැලුවම ප්‍රශ්නේ කොහොමද එන්නේ දැන්?
ඒ ටික පැහැදිලි සමිනන්ස. ඒක තමයි එකම ලෝභචෛතසිකේ එහෙම හැසිරෙන්න හේතුව කිව්වේ සම්ප්‍රයුක්ත ධර්ම නිසාද, එහෙම නැත්නම් අනුශය
හැසිරෙන්න
කෙලෙස්වල
හේතුවක්
බලපෑම
නෙමෙයි
නිසා?
හසරෙන්නේ. එතුනේ අනුසේ ක්ලේශ, අනුසේ ලෝභයමනේ හටගන්නේ පරිඋත්ථාන ලෙස, වෙන කිසිවක් නෙවෙයිනේ. එතකොට ඒ ලෝභය සමගම මෝහයක් තියෙනවා අනුසේ, කරන ditthියක් තියෙනවා. එතකොට ditthිය සම්පූර්ණයෙන් දුරු වෙනවා සෝවාන් මාර්ගයේදී. එතකොට ඒ ලෝභයට ditthිය සමග හටගන්නට බෑ. එහෙම නැතුව මේ ලෝභය කියලා එකක් තියෙනවා, ඒ ලෝභය දිට්ඨිගත සම්ප්‍රයුක්ත වෙනවා විප්‍රයුක්ත වෙනවා කියනකටත් වඩා ඒ ලෝභය දැන් මොනවද ස්කන්ධය පරිඥා කරනකොට ඒ ලෝභය දුර්වල වෙනවා, හීන වෙනවා. ඊට පස්සේ ඒක හටගන්නකොට දිට්ඨියත් ඒ වෙලාවේ ප්‍රහීන වෙලා, නැත්තම් මෝහය, ඇත්තට මෝහය ඒ මට්ටමට දුර වෙනවා. මෝහය යම් මට්ටමකට දුර වුණාම නැවත දිට්ඨිය කියන චෛසික ධර්මයක් సంతානය තුළ හටගන්නට බෑ. ඒ ඒ ඒ ඒ ඒ సంతානය තුළ ඒ ඒ ගති ස්වභාවය හටගන්නේ නැහැ. මොකද ditthiya ප්‍රහාණය වෙලා මෝහය දුර වෙනකොට. ඉතින් ඒ විදිහට එකම ලෝභය එක එක විදිහට හැසිරෙනවා කියන ඒ මට ඒ ප්‍රශ්නේ තාම ඔළුවට යන්නේ නැහැ. මොකද්ද ඒකේ කොතනද ඒකේ පදනම වෙන්නේ කියලා මම විස්තර කරන්නේ. ඒක ලෝභය කියලා ගති ස්වභාවයක් තියෙනවා. ඒ ගති ස්වභාවය සෝවාන් මාර්ගයට එන්න කලින් ඕනම මට්ටමකින් හට ගන්නට පුළුවන්. අභිජ්ජා ආදී සියලු මට්ටම් වලින් හට ගන්නට පුළුවන්. විෂම ලෝභ හට ගන්නට පුළුවන්. අධර්ම රාගය හට ගන්නට පුළුවන්. කේක විදිහට හට ගන්නට පුළුවන්. හැබැයි සෝවාන් ආදී මාර්ගඵලවලට ලක් වෙනකොට ඒකේ තියෙන ඝන බෝල් භාවය අඩු වෙලා ඒක හටගන්නේ දිට්ඨියෙන් තොරව, ඒක හටගන්නේ හටගත මානෙ සමග. අනාගාමුණාට ඒක හටගන්නව නම් හටගන්නේ රූප අරූප ධර්ම කෙරෙහි, නැතුව මේ මොනවාද කාම වස්තුන් කෙරෙහි නෙවෙයි. ඒ වගේ මේකේ මේ වෙනස්කම තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒකම ලෝභය කියලා ගතියක් තියෙනවා, ඇලෙන ගතියක්. ඒ ඇලෙන ගතිය එන්න 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 අඩු වෙලා තමයි මේක නැති වෙලා යන්නේ.
පැහැදිලි ස්වාමීන් වහන්ස, බොහොම පිං තෙරුවන් සරණයි.
සනන්ස මේ මම අමතර ප්‍රශ්න දන්න මේ අහන්නේ මම අහන්නේ ඉති සනන්ස අර මේ පත්තානේ ඇසුරු කරගෙන අර සනන්ස රූපායතනං චක්කු විඥාන ධාතුයා කියන තැන ඒ චක්කු විඥාන ධාතුයා කියලා කියන්නේ සනන්ස ප්‍රසාදේ ඇති වෙන චක්කු විඥානයද?
ඔව්.
සහ ඊට පස්සේ තන් සම්පයුත්ත කානංච ධම්මාන කියලා ඒ ධර්ම ටික මොනවද සානන්ද සාමාන්‍ය?
චක්කු විඤ්ඤාණය කියන්නේ චෛසික ධර්ම. චෛසික හත කියන පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාරකින් චෛසික හත.
ඔව් සානන්ද, එතකොට ඒ චක්කු ප්‍රසාදේ හටගන්නේ තැනම එතකොට මේ චෛසික ධර්ම වල තියෙනවනේ, එතකොට සබ්බචිත්තර සාධාරණ සිත් හරි වේදනා කියන ස්වභාවය. ඒ වේදනාව එතන මොකද්ද සානස? ඒ වේදනාව කියලා කියන්නේ අපි විඳින වේදනාවද නැත්නම් අර මනෝවිඤ්ඤාණය හට ගන්න වේදනාවද?
විඳින එක තමයි. ඒ කියන්නේ අරමුණ වෙලා විඳිනවා. ඒ ගන්න මේ මොකද්ද ආරම්මනේ රසේ විඳිනවා. ඉෂ්ඨාකාර අනිෂ්ඨාකාර මධ්‍යස්ථාකාර චක්කු විඤ්ඤාණය නම් මධ්‍යස්ථාකාරයෙන් ඉෂ්ඨ අරමුණු අනිෂ්ඨ අරමුණු විඳිනවා. විඳිනවා කියලා කියන්නේ ඒ ආරම්මනේ තියෙන ආකාරයක් දැනගන්නවා කියන එක.
ඔව්, මෙතනදි සාමස පෙන්නලා තියෙන එතකොට රූපායතන චක්කු විඤ්ඤාණ ධාතුව තන් සම්පීච්ච කරන ආරම්මන පච්චෙන් පච්ච කියලා කියන්නේ, ඒ කියන්නේ ඇසේ ප්‍රසාදය ගැන විතරයිද මෙතන කියන්නේ, නැත්නම් මේ මනෝ ධාතුව ගැන මෙතන සඳහන් කරනවද මේ කොටසේ?
ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ සිත විතරයි ඔතන කියන්නේ.
ඒ කියන්නේ ඇසේ ප්‍රසාදය ගැන, ප්‍රසාදය ළඟ විතරක් නේ සනා.
ප්‍රසාදයේ ළඟ ප්‍රසාදයේ ඇසුරු කරන් හටගන්න චක්කු විඤ්ඤාණය එහි චෛසික ධර්ම විතරයි ඔතන කියන්නේ.
එතකොට සනන්ද සබ්බචිත්ත සාධාරණ සිතාතේ වේදනාව කියන එක ඒක විඳින ධර්මතාවයක් විඳින්න අර මනෝ ධාතුවට යන්න ඕන නැතුව එතන ඇස ගාවම විඳිනවද? මට ඒක තමයි ප්‍රශ්නේ. වේදනා කියලා තියෙන නිසා
يعني එතන දැන් කාය විඤ්ඤාණයට ප්‍රශ්නේ නැහැ නේ. කාය විඤ්ඤාණය වේදනාව දැනෙන කායටනේ. එතන දැනවනේ කායට වේදනාව. දීම. ඒතර ඒ වගේ ඇසෙත් වේදනාවක් හට ගන්නවා. ඒ වේදනාව ප්‍රකට නැහැ කායේ තරම්. ඒක කාය විඤ්ඤාණය තර චක්කුසෝත ගාන ජීවහා කියන ඒවල ප්‍රකට නැහැ ඒතර. මොකද උපේක්ෂක වේදනාවන්නේ හටගන්නේ. ඔබතුමා පဋාණ නැන්නේ ඔක ඇහුවේ සූත්‍ර ක්‍රමයෙන් ඇහුවා නම් මුළු වීතියම ගන්නවා අපි. හරිනේ. චක්කු විඤ්ඤාණය පဋාණ ක්‍රමයෙන් ඇහුවින්ද චක්කු විඤ්ඤාණය විසිත විතරයි ගන්නට වෙන්නේ. සූත්‍ර ක්‍රමයෙන් ඇහුවොත් එහෙම වීතියම අර ගන්නවා. ඒක ඉතින් ජවන සිතුත් ඒකට ඇතුළත් කරගන්න. ඒ වගේ සිතර වේදනා පဋාණෙන් ගත්තොත් අතන විතරයි ගන්න.
ඒ මසන තිරන් සන්න ගන්න.
ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අපි එදිනෙදා ජීව අපේ ජීවිතේ කරගෙන යනකොට අපිට විවිධාකාර වස්තු සහ කියන්නේ පුද්ගලව සහ වස්තු සමග අපිට ඇති වෙනවා ලෝභ සිත් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ අපි ප්‍රැක්ටිකලි අපි පුද්ගලයන් සමග ලෝභ සිත් ඇති වීම පුළුවන් තරම් අඩු කරගන්න අපි ප්‍රැක්ටිකලි කොහොමද අපි ඒක එදිනෙදා ජීවිතයේදී අපි කෙනෙක් පුද්ගලව ආශ්‍රය කරද්දී ඒ පුද්ගල සමග ලෝභසිත ඇතිවීම වළක්වාගෙන ගැනීම සම්බන්ධයෙන් අපි කොහොමද පැටලෙලි එක පුරුදු කරගන්න
ඕනේ? ලෝභසිතකම පුද්ගලයේ සම්බන්ධයෙන් ලෝභසිතකම අර ප්‍රිය භාවය කියලා එකක් තියෙනවා. ඒ පුද්ගලට ඇලීම කියලා එකක් තියෙනවා. එයත් එක්ක සතුටු වීම, විනෝද වීම කියලා මොන මොන අර්ථයෙන්ද ගත කරන්නේ?
සමිනස ඒ පුද්ගලයාත් සමග අපි අපිට ඇති වෙන සතුටු වීම, කියන්නේ ආශ්‍රය කිරීමද ඇති වෙන බැඳීම ගැන සමිනස අපි අපිට ඇති වෙන ආකර්ෂණය සම්බන්ධයෙන් ආකර්ෂණයක් ඇති වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට ඒක නිකන් ඊට පස්සේ කරදරයක් බවට පත් වෙන අපිට යම් කිසි දෙයක් කරගන්න දෙක ඒක බාධාවක් ඇති වෙනවා යම් කිසි කෙනෙක් ආකර්ෂණයක් ඇති වුණොත් එහෙම.
ආ මතක් වෙනවා. ඔව් ඒකනේ. ඒතකොට ඒක සාමාන්යයෙන් ඉතින් හැමෝම කර ඇති වෙනනේ කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් කෙනෙක් නැති වෙන්නේ ඕකනේ.
ඔව් තමයි.
එහෙම නෙවෙයි. ඔය නැත් මට ප්‍රශ්නේ මොකද්ද කියලා අහගන්න මට පෞද්ගලික ජීවිතේ පස්ස දැනගන්න නෙවෙයි. නමුත් අර ඒ ඒ ප්‍රිය භාවය ඔය කතා කරන්නේ නිකන් ආදරයක් බැඳීමක් වගේ එකක් නෙවෙයි කතා කරන්නේ. ඔව් නැත්තම් දැන් අපි සාමාන්‍යයෙන් අපේ යාළුවෝ ඕන තරම් අපිට ඉන්නවා. යාළුවෝ එක්ක අපි ප්‍රියයි. එතනත් ලෝභයක් තියෙනවා යම් ප්‍රමාණයක්. යාළුවෝ එක්ක ඇති වෙන ලෝභය. ඒ නිසා අපි කැමති මිනිස්සු ඉන්නවා සමාජයේ. අපි අත අසල්වාසීන් ඉන්න හොඳයි ඉන්නවා. ඒත් ඒ කට්ටියට අපි දකින්නකොට ප්‍රිය භාවයක් එනවා අපිට. සාමාන්‍ය. ඒ සමාජයේ ලස්සන මිනිස්සු ඉන්නවා. ලස්සන මිනිස්සු. ඒ කට්ටිය දකින්නකොටත් අපිට සතුටු ඒකට බලන්න හිතෙනවා. ඒ කියන ඔය නළු නිළියෝ ගැන මේ සෙලිබ්‍රිටීස්ලා ඒ කට්ටිය දකින්නකොට කැමති වෙනවා. තව එකක් තියෙනවා මේ ආකර්ෂණයක් ඇවිල්ලා මේ බන්ධනයක් ඇති වෙනවා. ඒක ආදරේ. ඒක හැමෝම කිරී ඇති වෙන්නේ නැහැ නේ. ඒක මේ හොයා එක කලාතුරකින් කීප දෙනෙක් කෙරේ තමයි බන්ධන ගතිය ඇති වෙන්නේ සාමාන්‍ය. එතකොට ඒක බලවත් එක තමයි කතා කරන්නේ. ඒ ඒක ඇතුණාම ඔබතුමා කියනවා වගේ දැන් යාළුවෝ ගැන හිතවත්කම ඇතුණා කියලා මට වැඩක් කරන්න බැරි වෙන්නේ නැහැ. මොකද යාළුවෝ ඉන්නවා කියලා මට ફોકસ කරන්න බෑ. යාළුවෝ ගැන හිත හිත ඉන්නේ නැහැ නේ. යාළුවෙක් ගිහිල්ලා ඒ වෙලාවේ විනෝද වුණා. එච්චරයි. එතකොට යා කල්පනා අර වගේ එකකදී නිතර නිතර ඒක ඩිස්ටර්බ් කරනවා. මොකද නිතර හිතනවා නේද මොනවද මෙසේජ් කරන්න හිතනවා, බලන්න හිතනවා මේ මේ සෝෂල් මීඩියා. ඒකනේ ඒ වගේයක් ගැන ඔය කියන්නේ නේද? ඒ වගේ ඒ වගේ බාධා. එතකොට ඒ වගේ බාධකයේ කියන එක ඒක දරුණු කියන්නේ ඒක බලවත් ක්ලේශේ. ඒක දුරු කරන්න හමාරු. ඒක ලේසි නෑ දුරු කරන්න. ඒක දුරු කරන එක ලේසි නෑ. ලේසි නෑ කියලා කියන්නේ බෑ කියන එක නේ මං කියන්නේ. ඒක ලේසි නෑ. ඒක දුරු කරන්න එක එක ඒකේ බලන්නවා ආදරය හෝ බැඳීම ඇති වෙන මට්ටම කොතකද කියන එක. ඒක කොච්චර බලවත් එකක්ද. ඊට පස්සේ පළවෙනි මේකේ තියෙන එක තමයි ඔක ටිකක් ගැඹුරින් විස්තර කරොත් එහෙම ඒකේ තියෙන ලොකුම එක තමයි ඒ බැඳීම අපි ඇතහර ගන්න කැමති නෑ. ඒ පළවෙනි එක. ඕකේ තියෙනවා තව එකක් මේ දරුසෙනෙහස කියලාගේ. ඒක එක අතිශය බලවත් එකක්. ඒක වෙනම ලෙවල් එකක්. ඒක දරුවා කෙරෙහි ඇති වෙන සෙනෙහස. මේ කියන්නේ ආදර බැඳීම කියන එක. ඊට දරුසෙනෙහසට එහා තියෙන බලවත්මක වෙන්න පුළුවන් මේක. මම උපකල්පනය කරනවා. ඊටත් දරුසෙනෙහසට එහා ගියද ආත්ම ස්නේහය. ඒක තමයි ඉතින් නම්බර් එක. ඒකයි එකට එක එක හැංග එකක් නැහැ තව. එතකොට ඊට පස්සේ එනවා දරුසෙනෙහස. ඊට පස්සේ එනවා තමන්ගේ කැමති කරන ආදරවන්තයා කෙරෙහි ඇති වෙන බැඳීම. එතකොට ඒ වල තියෙන විශේෂ ලක්ෂණ තමයි ඔය තුනම අපි සාමාන්‍යයෙන් අතහර ගන්න කැමති නැහැ. අතහරින්න කැමති නැහැ. දැන් උදාහරණයකට මහාන වෙන්න යනකොට ඉතින් දෙමව්පියන් කෙරෙහි එන බැඳීම කියලා එකතුන ඒක ටිකක් වෙනම ලෙවල් එකේ තියෙන එකක්. දෙමව්පියන් එක ගෞරව සම්ප්‍රයුක්තව යුතුයකම් ඉෂ්ට කිරීම සහ කුඩා කාලේ දරුවන්ට එනවා අම්මා තාත්තා එක්ක ඉන්න ඕනේ කියන හැඟීම. නමුත් ඒක ලොකු වෙනකොට යම් මට්ටමකට අඩු වෙලා යනවා. එතකොට නමුතර ගරුත්වය දෙමව්පියන් දෙන්න කැමැත්ත තියෙන එක වෙනම වෙනම හතරවෙනි කැටගරි එක තියෙන එකක්. දෙමව්පියන්ට ආච්චිලා සීයලා කෙරෙහි ඇති වෙන මේක යාළුවෝ මේ එක මෙහෙමයි. එතකොට ඕකේ ඔය ඔය උදාහරණයකට දැන් ඔය මහාන වෙන්න එහෙම යනකොට තියෙන ප්‍රධානම බාධක දෙක තමයි දරුවෝ ඉන්නකොට අතහරින්න අමාරු බව සහ තමන්ගේ ආදරවන්තයෝ ඉන්නවා නම් ඒකට අතහරින්න අමාරුකම. ඕක ඉතාම බලවත්ම තියෙන එකක්. එතකොට ඒ නිසායි මම කිව්වේ ඒක ඒකේ තියෙන එක තමයි ඔය දරුවෝ කෙරෙහිත් ආදරය කරන අය කෙරෙහිත් සමන් කෙරෙහි ගත්තම මේ ලෝභයන් තුන අපි ඇයින් කරන්න කැමති නෑ. ඉතින් පළවෙනි එක. ඒක අපේ හිත කැමති නෑ. අපිට ඕනේ ඒක. එක එක දරුවව අපිට දරුවෙක්ව අපිට අවශ්‍යයි අපේ ජීවිතේට. ඒක එහෙම එකක් තියෙනවා. ආත්මය ගැන කතා කරන්න දෙයක් නෑ. මොකද that's the only thing we have. ඒ කියන්නේ එච්චරම ඒකනේ ප්‍රධානම එක. ඒක අතහැර ගන්න කොහෙත්ම කැමති නෑ අපි. දරුවොත් එහෙමයි. ඊට පස්සේ ආදරවන්තයෙක්ද ඒක තමන්ට නිකන් පිහිටක් ආරක්ෂාවක් වගේ එකක් එනවා. ඒක. එතකොට ඒ නිසා ඒක අපේ හිතෙන් අතහැර ගන්න කැමති නැති බව කියන එක තමයි පළවෙනියෙන්ම තියෙන එක. එතකොට ඒක බාධකයක් හෝ සමහර ලාවට සමහර ඥානවන්තයන්ට තේරෙනවා මේක බාධකයක් මට මගේ ගමන යන්නට. එක්කෝ සමහර ලාවට තමන්ගේ දියුණුව වෙන්නට පුළුවන්, තමන්ගේ රැකියාව සාර්ථකත්ව වෙන්නට පුළුවන්, තමන් ක්‍රීඩාවක ඉදිරියට යන එක වෙන්න පුළුවන්, ඊට පස්සේ තමන් ආධ්‍යාත්මික ගමනක් කරන එක වෙන්නට පුළුවන්. එක එක විදිහට එකේ බාධා තියෙනවා. ඔක සමහරලාට දරුවන්ට ඇති වෙනවා තමන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් එනකොට ඒ වගේ සම්බන්ධතා තියෙනකොට අධ්‍යාපනයට බාධා කරන්න පටන් ගන්නවා. මොකද ફોකස් කරන්න බැරි කම තමයි තියෙන. අනුනය කියන එක. නැවත නැවත මේ පැත්තට අදිනවා. හිත මතක් වෙනවා මේ පැත්තට යනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. එතකොට දුරු කර ගැනීම සඳහා ගත්තම ඒ පළවෙනියම තේරුම් ගන්න ඕනේ එක බලවත් ක්ලේශයක්, බලවත් එකක්. ඒකෙත් මුලින්ම දලු දාන අවස්ථාව, ඊට පස්සේ කාලයක් ගිහිලා ස්ථාවර වෙන අවස්ථාව, මුල් බැස ගන්න අවස්ථාව, ඒක පියවර වලට නේද? ඒ පස්ස යන්න 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 දුරු කර ගන්න අමාරු වෙන එක මට මතක තියෙනවා. මේ බැඳීම කියන එක එහෙම එකක් තියෙනවා. ඉතින් එතකොට ඒකෙදි කරුණු කීපයක් සලකන්නට පුළුවන්. එකක් තමයි ගෘහ ජීවිතයකදී ඒක සියල්ලෙන් සියල්ල අයින් කරන්න කියලා අපි කියන්නේ. මොකද ගෘහ ජීවිතයක්, පවුල් ජීවිතයක් කියන්නේ ඒ වගේ බන්ධනයක් මත ගොඩ නැගෙන එකක්. එතකොට කවුරු හරි අහුවොත් තමයි මට එකක් තියෙනවා, මට සමහර වෙලාව අයින් කරගන්නට ඕනේ මේක ප්‍රශ්නයක් කියලා වගේ මාතෘකාවක් ආවොත් අපි දෙන උපදේශය නැතුව මේ පවුලක ඒ බන්ධනය ඉවත් කරගන්න කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. මොකද හේතුව ඒක එහෙම නැගිටි පැවිද්දට එන කෙනෙක්ට තමයි උපදේශය ලැබෙන්නේ. ඊට පස්සේ අනිත් වෙනාට ගත්තම ඒක තමන්ට බාධකයක් නම් තමන්ට කරදරයක් ඉවත් කරගන්න ඕනේ කියලා සමහර අවස්ථාවල එන්න පුළුවන්. ඒක බිය හැකි ගිහි ජීවිතේ පව. පැවිද්දදී ඒක කොහොමත් කරගන්නට ඇවිත් කරගන්නට ඕනේ. ගිහි ජීවිතේදී ඒක වෙන්නට පුළුවන්. එතකොට මේ අවස්ථාවවලදී අපේ දෙන එක උපදේශයක් තමයි මොකටද මේක බාධා? උදාහරණයකට මගේ අධ්‍යාපනයට, මගේ රැකියාවට, මගේ ඉලක්කයට, මගේ ගෝල් එකට. එතකොට අපිට තේරෙනවා මේක වැදගත් මට මේකට වඩා. ආයතකොට එහෙමනම් අරකේ තියෙන වැදගත්කම හිතන්නට ඕන. ඒ මම ඉලක්ක කරන්න යනවා නම් ධ්‍යානයක් උපදවන්නද, ධනේ ධනවතෙක් වෙන්නද, අහවල් විභාගයේ සමර්ථ වෙන්නද, ඒකටනේ බාධා වෙන්නේ මේක. එහෙනම් ඒකට මේක බාධායි. අරකේ ප්‍රයෝජන වැඩිපුර හිතන්නට ඕනේ. ඒකේ පළවෙනි එක. ඒකේ ප්‍රයෝජන වැඩිපුර හිතන්නට ඕනේ. ඊට පස්සේ මේ සම්බන්ධතාවයේ තුල ආදරය හෝ බැඳීම තුල තමන්ට ලැබෙනවා යම් ආස්වාදයක්. ඕක තමයි දෙවෙනි එක. තමන්ට කෙනෙක් ඉන්නවා, තමන්ව උසස් ලෙස සැලකෙන එක. ඕක තමයි ඊළඟ එක. තමන් ඔය ආදරයේ තියෙන විශේෂත්වයක් තමයි the most significant කියන්නේ the significant other කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. තමන්ට වැදගත්ම කෙනා. එයාට මම තමයි වැදගත්, මට එයා තමයි වැදගත්. ඕකනේ ඕකේ තියෙන ප්‍රධානම ලක්ෂණේ. එතකොට අපි කැමති තව කෙනෙක් තමන් මම ඒ කෙනාගේ ජීවිතයේ ප්‍රධාන පුද්ගලයා වෙනවාට අපි කැමති වෙනවා. ඒක වගේ සහ අර වගේ වැදගත් කෙනෙක් මගේ ජීවිතේ ප්‍රධානම කෙනෙක් ලෙස තබා ගැනීමට අප කැමති වෙනවා. ඔයගෙ නිකන් හරි මිහිරි රසයක් තමයි ඔක ඇතුලේ තියෙන්නේ. ඒතකොට ඒ මිහිරි රසය සහ තමන් ලබන්න යන විශේෂ තත්වය ඔය දෙකෙන් මොකක්ද අපිට අවශ්‍ය වෙන්නේ? මේකේ තියෙන తాවකාලික භව, මේක උදාහරණයකට මෙච්චර ගියත් මේක දවසක නැති වෙනවා, මම දවසක මිය යනවා, මම කියන්නේ ඒ ඉලක්කයක බලන්නට ඕනේ මොන ඉලක්කයක්ද මේක කරන්නේ කියලා. ඒ අපිට මු දැන් මොනවා හරි ධානයක් උපදවන්න, ඒ වගේ ස්පිරිචුවල් ගමනක් යන්න හිතන් ඉන්නවා නම් ඒකෙදි මේවා මේකේ තියෙන తాවකාලික භව. මේ කොච්චර ගියත් මෙතනින් අවසానයි, ඊළඟ භවයේ කොහියයිද දන්නේ, අපි දෙන කොහි උපදීද දන්නේ. එහෙනම් මේ ඊට වඩා ප්‍රයෝජනයි මට මේ ලබන්න තියෙන දේ. ඒක පළවෙනි එක. එතකොට මේකේ තියෙන తాවකාලික භව, ඒ මිහිරේ තියෙන ඒක ගැඹුරින්ම ගියාට පස්සේ ඒක ආධ්‍යාත්මික සුවේදී ගත්තම ඒක අපි සලකන්නේ shallow feeling එකක් ලෙස. ඒක ගිහි අයට තරම් වැදගත් නැති නම් භික්ෂුන් වහන්සේලාට ඒක shallow feeling. මොකද ඒක නිකන් හැමතැනම dependable feeling එකක්. මට වෙන කෙනෙක් ඕනේ, යාට මං ඕනේ, මට මෙයා ඕනේ. මේක independent ගතියක් නෙවෙයි. පැවිද්දක එහෙම ගත්තම තියෙන තනි තනි කෙනෙක්. එයා හරි තනියම ජීවත් වෙන බ්‍රහ්මෙක් බඳුක වෙන්නට වෙනවා. ඒතකොට ඒකෙදි තමන්ට තමන්ගේ ජීවිතේ තමන් තනියම ආධ්‍යාත්මික ගමනක් යන එක තමයි පැවිද්දෙට තියෙන රසවත්කම. ඒතකොට ඒකෙදි මොකක් හරි ආදර සම්බන්ධයක් කියලා කියන්නේ මම නිතර හොයන්න ඕනේ, එයා මම බලන්නට ඕනේ, රකබලා ගන්නට ඕනේ, පෝෂණය කරන්නට ඕනේ. භවෙ ඒක බාධාවක්. පැවිද්දට බාධාවක් ඒක. ඒක 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 එතකොට ඒකේ තියෙන ඒකේ රසයක් තිබුණාට ඒ රසය අර ආධ්‍යාත්මිකව තනි පුද්ගලයෙක් ලෙස නිදහස්ව ගමනක් යන එකට සාපේක්ෂව මේක හරි නිකන් ලෝ තැනක තමයි පැවිද්දට වැටහෙන්නේ. එතකොට අපි කල්පනා කරනවා මේ වගේ පොඩි දෙයකින් මගේ මේ විශිෂ්ට නිදහස එහෙම නැත්නම් ඒ ගමනට බාධා කරන්න බෑ කියලා. මේකේ තියෙන ලෝ ගතිය, ඒක පල්ලෙහා ගතිය කතා කරනවා. හැබැයි ඒක ගිහි ජීවිතේ එහෙම ගන්නට බැරි වෙයි. මොකද ඒ බන්ධනයේ මත තමයි පෞල් ජීවිතයක් ගත කරන්නේ නිසා. ඊට පස්සේ තුන්වෙනි ඒ තවත් එකක් තමයි ඊළඟට ඒකේ තියෙන යථා ස්වභාවය අසුභය බලන්නට පුළුවන්. ඒ රූප ශරීරයේ සිහි කරන්නට පුළුවන්. ඒ රූප ශරීරයේ අසුභය ගත්තා, මේ රූප ශරීරෙහි කවර කොටසක්ද අපි ප්‍රිය කරන්නේ? දැන් උදාහරණයකට මේ පුද්ගලයා ලැබුණා කියලා ගත්තොත් අපිට ලැබෙනවා කියන්නේ තවත් කුණප කොටස් සමූහයක් තමයි අපිට ලැබෙන්නේ. එතකොට මේ කුණප කොටස් සමූහයටද මොන කොටසටද මම ඇත්තටම ආදරය කරන්නේ, මම කැමති වෙන්නේ මොන කොටසට, මම ආකර්ෂණය වෙන්නේ. ඉතින් ඒ වගේ වෙන වෙනම වෙන වෙනම නැවත නැවත දවසට 3-4 පාරක් මේක මෙනෙහි කරොත් මේක පරිස්සම් වෙන්නට ඕනේ. කුණප කොටසටම හිත යොමු කරන්න ඕනේ, නැත්නම් පුද්ගල වාසියවතාම එයා එක්ක ෆැන්ටසි එක හෝ එයා එක්ක ඒ හැඟීම උපදින්නට පටන් ගන්නවා. ඒක තමන් ඉස්සලම කරන්නේ තමන්ගේ ශරීරයේ කුණප කොටස් ටික මෙනෙහි කරලා පොඩ්ඩක් ඒක උකුරු කරගන්න. මේ ශරීරයත් ඒ වගේම තමයි අහවල් ශරීරයත්. ඒ කියන්නේ ඒක කුණප කොටස් ටික වශයෙන් මෙනෙහි කරනකොට එතකොටත් ඒ කෙරෙහි තියෙන නම් බන්ධනයක් ඒක හිමින්සරි තුනී වෙලා යනවා. ඉතින් ওই විදිහට ඒ අසුභ වශයෙන් මෙනෙහි කිරීම, తాවකාලික බව මෙනෙහි කිරීම තමයි ඊට පස්සේ තමන්ගේ ලබන්න යන අධ්‍යාපනයේ හෝ කවර හෝ තමන්ගේ පෞද්ගලික ඉලක්කයට බාධකයක් ලෙසනේ මේ කතා කරන්නේ. ඒකේ වටිනාකමයි මේකේ වටිනාකමයි අතර වෙනස. ඊට පස්සේ ඉතින් ඇත්තටම ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ ගිහි ජීවිතය ගිහි කෝණයෙන් බැලුවොත් වැදගත් සහකරුවෙක් වේ සහකාරියක් නම් ඒක ජීවිතේ ප්‍රයෝජනවත් දෙයක් නම් ඒක වෙනම කතාවක්. ඊට පස්සේ සම්බන්ධතාවයක් ඇති කරගෙන දුර ගමනක් යන එක ඒක ලෞකික පැත්තෙන් කරන්න ඕන දෙයක්. ඒතර දුරු කර ගන්නට අවශ්‍ය නම් තමන්ට තේරෙනවා නම් නෑ මේකට වඩා මට වැදගත් මේක, මේ සම්බන්ධයට වඩා මගේ මේ ජීවිතේ මේ තමයි සාර්ථකත්වය හැම තිස්සෙම අර ගෝල් එකට ෆෝකස් කරන්නට. ඒක තමයි වැදගත්. ඒක ඊට පස්සේ ඊළඟ තුන්වෙනි වැදගත්ම කරුණ තමයි මේක එකපාර නැති වෙන්නේ. ඒකත් ආදරයක් ඇති වුණාම ඒක ලේසියෙන් නැති වෙන්නේ. ඒක කාලයක් ගිහිල්ලා ආය මුණ ගැහෙනකොට ආයෙම එක ස්පාක් වෙනවා. එහෙම වගේ සිද්ධියක් මේක. ඒක 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 මුල් බැස ගන්න සිද්ධිය. ඉතින් ඒ නිසා ඒක ගැන කලබල වෙන්න ඇත්තෙ. අපි කල් ගන්නට ඕන. කල් ගන්නට ඕනේ. කල් අරගෙන අපි හිමින් සැරේ ඒ හැමතිස්සෙම අර වැදගත් දෙයකටම තමන්ගේ මේකට අවධානය දීලා කුණපු වශයෙන් මෙනෙහි කළා, తాවකාලික බව මෙනෙහි කරමින් ඒ වගේ කටයුතු කරන් යනකොට කාලයක් යනකොට අන්න ඊටසේ සහ වැදගත්ම දේ තමන් ඒ අදාළ වැදගත් කටයුත්තේ නියැලෙන්නට ඕන. ඒක ඊටඟ වැදගත්කම. ඒකේ නියැලෙන්නට ඕන. එතකොට ඒකේ රසවත් වෙන්න පටන් ගන්නවා. ඉගෙන ගන්න එකක් නම්, රැකියාවක් නම්, ධනුප්පාදනයක් නම්, මොනවා හරි මතුමු සින්දු කියන කෙනෙක් වන්දන කවුරු හරි මොකක් හරි එකක් නම් ඒකේ තමන් යෙදෙන්නට ඕන. ඒ තමන් කරන වැඩේ යෙදෙන්නට ඕන. ඒ කරන වැඩේ යෙදෙනකොට අන්න තමන්ට හිමින් අරක හිත පුදව ගන්නට පුළුවන් වෙනවා. ඊට පස්සේ ඊළඟට ඔකේ වැදගත්ම එකක් තමයි අමතක කරනවා කියන එක. අමතක වෙන්න අරින්නට ඕන. අමතක කරන්න බෑ බලෙන්. ආදරය කරන කෙනෙක් එහෙම ලේසියෙන් අමතක කරන්නට බෑ. ඒක අමතක වෙන්න අරින්න. ඒකට ලොකුම දේ තමයි කාලේ. කාල. ඒ නිසා ඒ ඔය වගේ රාමුවක ඉඳන් වැඩ කරනකොට ඊට පස්සේ අනිත් එක තමයි පුළුවන් තරම් ඒ හමුවීම් තියෙනවා නම් මුණ ගැසීම මේක අඩු කරන්න කියලා. ඊළඟ එක තමයි ඒක. ඒ පුබ්බේව සන්නිවාසේන පච්චුප්පන්න හිතේනවා ඒවන්තං ජායතේ පේමං උප්පලංව යතෝදකං කියන කියන්නේ. මේ ප්‍රේමය හටගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පුබ්බේව සන්නිවාසේන අතීත භවයන්ි එකට වාසය කරලා තියෙනවා නම් ප්‍රේමය හටගන්න. ඒක ඒක සමහරුන්ට අර සමහර කියන ලව් ඇට් ෆස් සයිට් කියලා ඔය සමහර තියෙයි. ඔය ගෝසකගේ බිරිඳට ඒක වුණානේ. සමහරු දැක්ක ගමන් 아무තු හැඟීමක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක එක එක හේතු නිසා වෙන්නත් පුළුවන්. ඉතින් ඒක සමහරු කෙනෙක් සෝල් මේට් එහෙම කියලා එහෙම විස්තර කරන අය තියෙනවා. නමුත් කොහොම හරි මේ 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 සසර බැඳීම නිසා එන්නත් පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේම අපි ධර්මයේ තියෙන එකක්. පුබ්බේව සන්නිවාසේන එකට වාසය කරලා දෙනවා සසර. පච්චුප්පන්න හිතේනවා මෙලව ගොඩක් කල් හිතවත් කමින් නැවත වාසය කරනකොට අන්න කැමැත්ත ආදරය ස්නේහය උපදින්නට පුළුවන්. ඒවන් තං ජායතේ පේමං පේමේ උපදිනවා. එතකොට නැවත නැවත ඇසුරු වෙනකොට ඇසිර මෙය වෙනකොට හොඳ ගති ගුණ තියෙනවා නම් Tamanටත් හිතකර ආකර්ෂණීය ගති ගුණ තියෙනකොට මේක තව වර්ධනය වෙනවා. එතකොට අපි ඒක දුරු කරගන්න ඕන නම් පුළුවන් තරම් අවස්ථා මගහැර ගන්නට අවස්ථා මගහැර ගන්නට ඕන. දෙක එක තව එකක්. ඉතින් එහෙම කියන කාලයක් යනකොට ඒක පුළුවන් වෙනවා. ඉතින් විශේෂයෙන් තමන්ගේ ඉලක්කය කෙරෙහි අවධානය වැඩ කරන්න.
එමයි ගාමිණී සතුටුන් තරනේ.
දෙවසම්.
අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස අනාගාමී උත්තමයන්ටත් අර භවනිකාන්තික ලෝභය කියන එක ලැබෙනවද?
තියෙනවා තියෙනවා තියෙනවා.
ඒ
දිට්ටි
තියෙන්නේ
විකල්ප හටගන්න.
ඒ තියෙන්නේ අර උද්දම්භාගීය සංයෝජන තියෙන නිසා නේද ස්වාමීන් වහන්ස?
ඔය එහෙමනේ ඉතින් ලෝභය දුරු වෙන රූප රාග තියෙනවනේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට මට ඒකයි දැනගන්න ඕන කම තිබුණේ. පෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
අවසාන ප්‍රශ්නේ.
මහා දවසේ අවසාන ප්‍රශ්නේ ඉන්දික කුමාර මහත්මයාට.
අවසරයි ප්‍රාන්දරනේ. මට දැනගන්න ඕන ඔබ වහන්සේ අර දරු සෙනෙහස සහ අර දෙමෝපියන්ගේ දරුවා මේ කියන්නේ දෙමෝපියන් කෙරෙහි දරුවන් ගැන ඇති වෙන සෙනෙහස වගේ දරු සෙනෙහස වගේ එකක් ගත්තොත් අපේ ආඳුරනේ ඒක මේ ඒ කියන්නේ මිනිස්සු වගේ අර සත්තු කීප දෙනෙක් ඒ කියන්නේ දරුවෝ කීප දෙනෙක් හැදෙන සත්‍යයන්ට වගේ සීමා වෙන දෙයක් නේද? උදාහරණයක් විදිහට අපේ ආඳුරනේ දැන් කැස්පෑවෙක් ගත්තොත් දැන් කැස්පෑව ඇවිල්ලා බිත්තර දාලා යනවා ආයේ කැස්පෑ බටව අම්මව දකින්නවත් නැහනේ. එතකොට ඒක අර දරු සෙනෙහස අදාළම නැහනේ. එතකොට කැස්පෑව බිත්තර දාස් ගානක් දාලා ඒක එකකින් යම් කිසි ප්‍රතිශතයක් ඉතුරු වෙලා ඒ ගහනේ ඉස්සරහට යනවා. එතකොට අපි හඳුනන භාව රූපයත් එක්ක සම්බන්ධයි නේද මේ මේ ඒ විදිය දෙයක්. එතකොට දරු සෙනෙහස වගේ දේවල්
භාව රූපය කියනවට වඩා මොකද භාව රූපයේ තිරසනලක් තියෙන අපිටත් තියෙනවා. සමහර සත්තු ඉන්නවනේ පැටව කන අර සමහර සත්තු ඉන්නවා පැටව දාලා ඒ පැටව කන සත්තුත් ඉන්නවා. ඉතින් ඒ විදිහට ගත්තම මේ මේ මොනවාද අර කිව්වත් වගේ එතන වැදගත්ම වෙන්නේ මහත්ය අපේ කියනවා යෝනි නියාමයේ කියලා. යෝනි නියාමයේ කියලා කියන්නේ නැත්නම් ඒකට කියනවා ගති නියාමයේ භව නියාමයේ යෝනි නියාමයේ විඥානට්ටි කියන. ඒ කියන්නේ අපි උපදිනවා නම් යම් භවයක ඒකේ තියෙනවා අපේ ගතිගුණ මොඩිෆයි කරන ස්වභාවය. දැන් උදාහරණයකට මම අපි කවුරු හරි කෙනෙක් සිංහෙක් වුණා කියලා හිතන්න. ඒතකොට සිංහ ගති කියලා එකක් අපිට පිහිටනවා. සිංහ ගති කියලා එකක් පිහිටනවා. ඒතකොට මේ සිංහ ගති ටික මගේ කර්මයෙන් එන එකක් නෙවෙයි. ඒක යෝනිය නැත්තම් ඒ භවයේ ඒ කියන්නේ කම්මං හි යෝනියං කිපති සත්වයාව ඒ තැනට දානවා. යෝනි සිද්ධිය සිද්ධා ඉමේ සත්තා නානාවන්නා හොಂತಿ. ඒ නිසා සත්වය සිංහ හැඩය ගන්නවා, සිංහ ගති ගුණ එනවා. ඒ නිසා මහා බෝධිසත්වයෙක් වුණා සිංහෙක් වෙච්චලාක සත්තු මරන් කනවා. එහෙම තමයි කරන්නේ. ඒතර ඒ නිසා ඒ ඒ ඒ ඒ ඒක මේ කර්ම දෝෂයක්වත් එහෙම එකක් නෙමෙයි. ඒ භවයේ තියෙන සිස්ම එකක්. එතකොට ඒ ඒ සමහර භවවල සමහර જાතියින් වල සමහර උප්පත්තියින් වල ඒ ඒ ඉන්හෙරන්ට් ගති ටිකක් අපේ సంతාන වලට එනවා. ඉතින් ඒ නිසා සමහර සත්තුන්ට බිත්තර දාලා සත්තු මේවා කරාට අර හැංගීමෙන් නැ. ගොඩාක් වෙලාවට මම දන්න තරමින් නම් මේ කුසෙම්ම දරුවා බිහිවෙන සත්තුන්ට නම් අනිවාර්යෙන් වගේ හැඟීම එනවා. බිත්තරවලින් එනකොට ටිකක් දුරස් මන් දන්න තරම්. හැබැයි කුකුලගේ එහෙම නම් කිකිලෙගේ එහෙම නම් කුරුල්ලන්ගේ එහෙම නම් පැටව් ලොකුවට ආරක්ෂා කරන ගතිය තියෙනවා. ඉතින් එක 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 තත්ත්ව විනාශ වෙනස් වෙනවා. උරගයන්ගේ සාමාන්‍යයෙන් ඔය උරග වර්ගවල තමන්ගේ දරුවෝ රැකබලා ගන්නවා කියලා එකක් නෑ. සමහර හැබැයි කිඹුල්ලු නම් කටෙන් අරන් ගිහිල්ලා දාන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒක දැකලා තියෙනවා වීඩියෝ වලින්. ඉතින් ඒක මහත්තයා ගොඩක් වෙලාට මට හිතෙන්නේ ඒ ඒ සත්ත්ව නිකාය අනුව තියෙන එකක්. ඒ වෛද්‍ය විද්‍යාත්මකව කියන DNA වලින් ඒක සම්ප්‍රේෂණය වෙනවා කියලා. අපේ කියන්නේ යෝනි නියමිත. ඒක යෝනි රූපය කියලා කියන්නේ මව්පියන්ගෙන් අපේ ශරීරයට එකතු වෙන රූපවත් ඒක බලපෑම තියෙනවා. සහ ඔක ඉතින් ගොඩක්ම බලපානවා ඌපපාතිකාත්ම භාවල. ඒ කියන්නේ දැන් ඔය මොනවද නිම්මාන රතියේ පරිනිම්මිත වසවර්තයේ දෙවියන්ට තියෙන හැකියාවන් ටික. ඒ හැකියාවන් මේ කර්මෙන් ජනනය කරන ඒවා නෙවෙයි. ඒ භවයේ උපදිනකොට ඒ දෙවියන්ට ඒ හැකියාවන් එනවා. ඒ හැකියාවන් ටික එනවා. ඒක ඒ භවයේ ඩිෆයින් කරන ගතියක් ඒ. ඒ නිසා එක්තරා විදිහක පරමාර්ථ අවස්ථාවක් කියලා අපි මම නිර්වචනය කරන්නේ. ඒක අපේ ඔය මුල්ම දේශනාවල මම කතා කරලා තියෙනවා පරමාර්ථ දේශනාවලදී කෙටියෙන්. ඉදිරියේදී අපි ඒක සවිස්තරව කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ චොයිස් එකේම ඉවර කරලා. ඉතින් ඒ ඒක තමයි එතන බලපානවා කියලා හිතන්නේ. ඒ ඔක්කොමගේම බ්ලෙන්ඩ් එකක් තමයි අපේ ගතිගුණ කියලා කියන්නේ. අපේ ගතිගුණ කියන්නේ එහෙම ඒ වගේ හැම එකකින් බ්ලෙන්ඩ් එකක්. යෝනි නියාමයෙන් ඇති වෙන ස්වභාවය, ඊට පස්සේ දෙමව්පියන්ගෙන් ඇති වෙච්ච බලපෑම්, පරිසරයෙන් ආපු ඒවා, අධ්‍යාපනයෙන් ආපු ඒවා, සංස්කෘතියෙන් ආපු ඒවා, කර්මයෙන් ආපු ඒවා, චරිත ලක්ෂණ, මේ හැම එකකින්ම තමයි අපේ මේ කම්ප්ලෙක්ස් සත්වයා නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් සමහර දැන් ඔය දැන් බල්ලු පූසු අතර වුණත් සමහරවුන්ගේ දරුවන් කෙරෙහි ඇඟීම වැඩි සමහර සතුන්ට වඩා. සමහර පූසු එහෙම දරුවෝ දාලා කන අවස්ථාවත් මන්ද නැහැ. ඒකට ජෛව විද්‍යාත්මක හේතුවක් වෙන ලෙඩක් නිසා හරි මොකක් කර කියලා කොමරි සමහරු කනවා. සමහර යමන් දැකලා තියෙනවා මේ මීයන්ගේ එහෙම මේ ඒ වගේ මේ එයාට තියෙනවනේ කිරි දෙන තනපුඩු තියෙනවනේ ඒ ඒ ගානට වඩා වැඩියෙන් මීයෙක් පැටියෙක් හිටියොත් එයා මරනවා. එයා කාලම් කපලා මරනවා. මොකද ඒක කියන්නේ විද්‍යාත්මකව මේ එයාට තේරෙනවා මේ හයයි නම් තියෙන්නේ කිරිබොන්න හත් දෙනෙක් හිටියොත් එයාට තේරෙනවා මේ හත් දෙනියට සර්වයිව් වෙන්න බෑ. මොකද හය දෙනාට තමයි මගෙන් කිරි බෙන්නට පුළුවන්. ඒක නිසා අරයව මේකෙන් අයින් කරනවා කියන එක තමයි සාමාන්‍යයෙන් තියෙන නිර්වචනේ. ඉතින් ඒ විදිහේ එක එක හේතු සාධක කට් ඉදිරිපත් කරනවා ඇති. නමුත් අනිත් හය දෙනා හොඳට බලා ගන්න ඔයා. ඉතින් ඒ විදිහේ එක එක සාධක මත ඔය දරුසෙනෙහස කියන එකත් කන්ඩිෂන් වෙච්ච එකක්. එහෙම තමයි කියන්නට වෙන්නේ. සමස්තයක් ලෙස මිනිස්යන්ට අපි තිරිසංගත සත්තුන් පැත්තකින් තිබ්බොත් මිනිස්යන්ගේ දරුසෙනෙහස ඊටාම බලවත් ලෙස ඇති වෙනවා. ඒක දැන් ඔය තියෙනවා දැන් උතුරු කුර දිවයිනේ එහෙම දැන් ඒක ධර්මයේ තියෙන කොටසක් ලෙස මම ගත්තොත් ඒ උතුරු කුරු දිවයිනේ එහෙම ජම්බුද්වීපයේ වගේ දරුවෝ අල්ල ගන්න බදාගෙන මේවා කර ගන්න අල්ලගෙන ඉන්න එහෙම එකක් නැහැ. දරුවව තියලා ඒ අම්මා පිටත් වෙනවා. එතන දරුවාව වෙන අය තමයි වෙන අය හැමෝම බලාගන්නේ. ඊට පස්සේ පස්සේ දවසක දන්නෙත් නැහැ කවුද අම්මා තාත්තා කියලා. ඊට පස්සේ දැන් ඒකේ ගොඩක්ම කාම සේවනයේ යෙදෙනවානේ කියලා ඉදුණගෙන ඒක පවුල් මම මගේ කියලා බැඳීමක් නැති නිසා. ඒතන දවසක පොත්වල තියෙන හැටියට අම්මයි දන්නේ අම්මා කියලා දන්නේ නැහැ පුතා කියලා දන්නේ නැහැ. මේ දෙන්නා එකතු වෙනවා සංසර්ගයකට දන්නේ නැතු. එතකොට අම්මගේ පියවරු වලින් කිරි වහනේ වෙනවා. තාත්තයි දුවයි ආවොත් තාත්තගෙන් වහනේ වෙනවා. එතකොට දැනගන්නවා මේ මගේ අම්මා මේ මගේ තාත්තා කියලා. එදාට දෙන්න ඒ කෘත්‍ය කරන්න නැතුව වෙන් වෙලා යනවා. ඔය මට්ටමේ තොරතුරු ග්‍රන්ථවල තියෙනවා. ඉතින් ওই විදිහට මොනවද මේ ඒ ඒ දැන් උතුරු කුර දිවයින ගත්තම මිනිස්සු වශයෙන් ඒකේ මිනිස්සු වෙනස් ඒකේ හැටියට. අපේ ජම්බුද්වීපයේ ඉන්න මනුස්සයන්ට වගේ නෙවෙයි. ඒතකොට ඒ නිසා ඔය දැන් බුදුරණස්සේගේ දේශනා වීඩියෝ ජම්බුද්වීපය මුල් කරගෙන තමයි කතාව කරන්නේ. ජම්බුද්වීපය ගැන අපි මේ අත්දකින්න එක. ඒකෙදී ගොඩක් වෙලාවට සමස්තයක් ලෙස දරුසෙනෙහස වගේවා. තමයි ඒ ඔය අපි දරුසෙනෙහස කියන්නේ ඔය වගේ තැනකට ලඝු කරලා නැතු අර ඔබතුම අහුවා වගේ මේකේ ස්කෝප් එක පරාසය ලොකු කරාට පස්සේ නානා විදිහේ මාතෘකා මතුවෙනවා.
එහෙම අපේ අන්දරේ මට ප්‍රශ්නය ආවේ ඇත්තටම අර වෙසන්තර ජාතකයේදී දැන් බුදු වෙන්න පෙරම් පුරන කොට දරුව අතාරින එක බිරිඳ අතාරින එක තියෙනවානේ. මට ඔක පොඩි කාලේ තේරුණ ටිකක් ඒක මේ බරපතල වැඩක්. ඇයි මේ බුදු මේ බෝසත්ත්ව මේ වගේ වැඩ කරන්න කියලා පස්සේ ටිකක් අර ලොකු වෙනකොට තමයි තේරුනේ නෑ මේක අර මනුෂ්‍ය භවයත් එක්ක එන තත්ත්වයක් තියෙනවා. ඒ බැඳීම ඒකත් අතාරින්න පුළුවන් වගේ එකක් කියලා. ඒ කියන්නේ ඒක මේ ඒක පාරමිතාවල මට පේන්න තියෙන එකත් ලොකු දෙයක් මට හිතෙන්නේ. ඒක මේ බලගතුම බැඳීමක් නෑ අපේ හැඳුරනේ. මේ මනුෂ්‍ය වීම නිසාම එන ලොකු තත්ත්වයක් නෑ හැඳුරනේ අතාර ගන්න බැරි. ඒක ලොකු
ඔයගේ තව
දෙයක්
එකක් තමයි ඒක මේ විශේෂයෙන් බෝධිසත්වයන්ගේ චර්යාව ගැන කියද්දි කියනවා මේ තමන් සන්තක හැම දෙයක්ම අතහරින්න පුළුවන් වෙනවා කියලා කියයි. ඒක තමයි තමන් සන්තක ඒ බැඳීම අතහැරීම තමයි තමන් සන්තක උන්වහන්සේ විසින් අත නොහැරිය යුතු දෙයක් නෑ. හැම දෙයක්ම අතහරින්න තමන් සන්තක. දැන් අම්මා තාත්තා අතහරින අම්මා තාත්තා දන් දෙනවා කියලා කියන්නේ. මොකද අම්මා තාත්තා මට සන්තක නෑ. එහෙම නෑ.
එහෙමයි.
ඒකෙත් කියන්නේ තාත්තා තමයි සන්තකයේ ලෙස සලකලා තියෙන්නේ අපේ ධර්මයේ හැටියට. ඒ කියන්නේ මන්ද්‍රී එන්න කලින්නේ දෙන්නේ.
එහෙම.
මන්ද්‍රීගෙන් අහන්නේ මන්ද්‍රී අහන්නේ නැතුව දෙන්නේ. එතකොට තාත්තා තමයි තාත්තා පුරුෂ සෙන්ට්‍රල් එක සෙන්ට්‍රලයිස් එකක් තියෙන්නේ. එතකොට අහනවා අටුව ඇයි මන්ද්‍රී එන්න කලින් කොහොමද දුන්නේ මේක? ඒ දරුවෝ කියන තාත්තට අයිති දරුවෝ කියලා මතකද යන්නේ. ඉතින් එතකොට ඒකෙත් ඉතින් අර වයස් මට්ටම් තියෙන්න පුළුවන් යම් පොඩි කාලේ තමන් යටතේ ඉන්නකොට එහෙම තමයි සලකන්නේ. ඉතින් සහ බිරිඳ ඉතින් මරණකම්ම තමන් යටතේ ඉන්න කෙනෙක්. තමන්ට තමයි අයිති තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි කියනවා මේ අටුවාවල බෝධිසත්ව චර්යාවේදී තමන් සන්තක යමක් වේ නම් ශරීරය ජීවිතය ඇස් ඉස් මස්ලේ මේ අත නොහරින දෙයක් නෑ. ඒක දරුවෝ ඊට පස්සේ දෙබ්බා බිරිඳ රාජ්‍ය මාලිගා ගෙවල් වතු පිටි ධනය මේ හරක් වහරක වන් සියල් අතහරින්න පුළුවන් වෙනකොට. ඒවා නැවත 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 අතහැරලා 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 මේක හුරු කරලා කුරු කරලා අර ඔබතුමා වගේ ආසාවල් බන්ධනයන් බිඳලා බිඳලා තමයි මේ සිත ක්‍රමානුකූලව දියුණු කරලා සර්වත්තා ඥානය දක්වා ගියේ. ඒ නිසා තමයි මේ මේක තියෙන. ඒකෙන් අනිත් අය හර්ට් වෙනවා. ඒක පැහැදිලිවම අනිත් අයට දුකක් එනවා. කිසිම කතාවක් නෑ. දරුවෝ දෙන්න එකඟ වුණාට ඉතින් ගිහිල්ලා දැන් වෙන තැනක ජීවත් වෙන්න එනවා. විශේෂයෙන් බිරිඳට ඒක ලොකු එකක් නේ. තමන් ආදරය කරන පුරුෂයා වෙන කෙනෙක් දැන් වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න එනවා. කරන්න දෙයක් නේ. එයාට ලොකු පීඩාවක් එනවා. එතකොට තමයි උන්වහන්සේගේ පාරමී පූර්ණයට ඒකට ගැළපෙන පිරිස අවශ්‍ය වෙන්නේ. එතකොට තමයි ගැළපෙන පිරිස අවශ්‍ය වෙන්නේ. ඒ වගේ ඒකට ඔරොත්තු දෙන ඒ මහා ඛේදය අද කාලේ ගත්තොත් ඒක human rights violations වෙන්න පුළුවන්. ඊට පස්සේ mental torture දරුවන්ට ගත්තොත් බිරිඳට ගත්තොත් ඒ මහා බරපතල දෙයක් ලෙස සමාජය අද සලකනවා. ඉතින් මේ හැඟීම් වලින් තියෙන මේ බරපතල සිදුවීම ප්‍රතිඵලයක් තමයි මේ චතුරාර්ය සත්‍ය හොයාගෙන ලෝකෙට දේශනා කිරීම. සසරෙන් එතර වෙන්නට අපි ඔක්කොම සසරෙන් එතර වෙන්නේ අර වගේ ලොකු අද කාලෙන් කියයි අමානුෂික කියලා මට එහෙම කියන්න බෑ මට ශ්‍රාවකයෙක් ලෙස. අද කාලේ කියයි අමානුෂික කියලා. ඒ වගේ ඊටාම යම් පිරිසක් ලොකු පීඩ වෙන දුක්ඛය කියන්නේ දුක්ඛිත ප්‍රොසෙස් එකක කියනවනේ. ඉතින් මේ දසෝදරාව කියනවා 18000ක් බිරින්දෑවරු කියනවා. ඔබ අපිව දන් දුන්නා සමහර ආත්මවල අපිව කෑවා ඒකෙ දුන්නට පස්සේ. අපිව භක්ෂණය කරා. සමහර අතර අපි දාසියෝ බවට පත් වුණා. සමහර අයගේ බිරින්දෑවලු වුණා. එතකොට මේ ඒක ඉතින් ආත්ම භව ගණනාවක් එක්කෙනෙක් නෙමෙයි මේ 18000ක් පිරිස. ඒතර මහා පිරිසක් මේ process එකේ ගිහිල්ලා තියෙනවා. එතකොට මේ මහා දුක්ඛ ස්කන්ධේ දුක්ඛ කෙලවර තමයි චතුරාර්ය සත්‍ය ලෝකෙට මතු කරන්නේ. එතකොට තමයි අපි සසරෙන් එතරවන්නේ. කියන්නේ අපේ සසරෙන් එතරවීම අපි කියනවා සාමාන්‍යයෙන් nothing is for free කියලා කියනවනේ අපි. එහෙම කියනවනේ අපි. දැන් අපි දැන් අපි 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 ස්වාමීන් වහන්සේලා මුදල් පරිහරණය නොකර දානෙ වෙනවනේ. වෙන කෙනෙක් ඒකේ බර දරලා නෑ. වෙන කෙනෙක් මහන්සි වෙලා වෙන කෙනෙක් වියදම් කරලා ගියා. ඒතකොට nothing is for free එක එහෙම ලෝකෙ තියෙනවනේ සංකල්පයක්. එහෙම හැම දෙයක්ම මොකක් කරේ කවුරු හරි මේකේ බර දරන්නට ඕනේ. කවුරු හරි මහන්සි වෙන්නට ඕනේ. කවුරු හරි වියදම් කරන්නට ඕනේ. ඒ කතාව හරි. බදු මුදලින් අපි දැන් නිදහස් අධ්‍යාපනය ලැබනවා කියනකොට කවුරු අපේ තාත්තලා බමුළු සමාජයක් මේකට බදු වියදම් කරලා තියෙනවා. අපේ බදු මිනිස්සුන්ගේ මොකක් හරි වියදමකින් තමයි මේක නිදහසේ ලැබෙන්නේ. ෆ්‍රී එඩුකේෂන් ටික. ඒ වගේ ගත්තම අපි චතුරාර්ය සත්‍ය අපි අවබෝධ කරනකොට මේ අවබෝධ කරන්නේ ලොකු ප්‍රොසෙස් එකක දුක් විඳපු පිරිසකගේ කැපවීමක් මත තමයි මේක අවබෝධ කරන්නේ. ඒ කියන්නේ ලොකුම එක බෝධිසත්වයන්ට උන්වහන්සේගේ ප්‍රොසෙස් එක අමාරු මර කට්ටි නැති ඒ දන් දීලා ඒ සිද්ධි ටික මේක එහෙම නෙවෙයි. ඇස් නැතුව ඉස් නැතුව අතපය නැතුව දත් එහෙම නැතිලා මේ ඇඟේ කොටස් නැතුව තමයි ජීවත් වෙන්නේ ගොඩක් ආත්මවල. ඒතර අතපය නැතුව අන්ධයෝ වෙලා කන් නැතුව රාජ්‍යයේ යටිලා හිඟ සමහරලාට වහල්ලු වෙලා එහෙම ජීවිත නෙමේ බෝධිසත්වයන්ගේ මුළු කතාවම ගත්තොත් එහෙම සාරා සංකේස ඊටත් එහා ගත්තාම ඉතින් කී ඇස්පරයා තරුපරයා ඇස් දන් දුන්නා නම් ඉතින් ඒ හැම ආත්මිකම ඇඳවෙන ජීවත් වෙලා තියෙනවා. අර සිවිරාජයක ජාතකයේ අන්තිමට මේ විශේෂ අවස්ථාවක් වෙනවා නැත්නම් ජනිත් ජීවිතවල අන්ධව මැරෙන්නේ නැති. එතකොට ඒතර කී අවස්ථාවක රාජ්‍ය පරිපාලනය අවසන් කරන්නේ නැතුව ඔටුනු පළන් හිස් දන් දුන්නා කියන්නේ මැරි මගදී මැරිලා රජ රජුරෝ සම්පූර්ණ කරලා නැහැ තමන්ගේ රාජ්‍ය, තමන්ගේ දුර කාලේ, තමන්ගේ රාජ්‍ය වංශ මේක. එතකොට ඒ තිබිච්ච බලාපොරොත්තු රාජ්‍යයකට කවුද අකමැති? එතකොට ඒ දෙම බිරිඳ එක්ක මුළු ජීවිත කාලය ගත කරන්න බැ, දරුවාගේ දරු සුරතල් බලන එක කාලෙකදී නතර. මේ ඔක්කොම මහා දැවැන්ත දුක් කරදර ගොඩක සහ උන්වහන්සේ විතරක් නෙවෙයි ඒක බුදු පිරිසෙත්, ඒ උනාසක බැඳීමෙන් આવු පිරිසත් මහා දුක්ඛයක් තුලින් ගිහිලා තමයි මේ චතුරාර්ය සත්‍ය ලෝකෙට අවබෝධ කරගන්න පමතු කරන්නේ. ඒ මතු කිරීමෙන් තමයි අපි ගොඩ යන්නේ. එතකොට ඒකෙදි ඒ නිසා බෝධිසත්වයන්ගේ චර්යාවේ තියෙන එකක් තමයි තමක් යමක් තමන්ට සන්තක වේ නම් ඒ සියල්ල අතහරින්නට ඕනේ. ඒකට දරුවෝ, බිරිඳ, රාජ්‍ය, අංගපසංග, ධනෙ මේ සියල්ල අතලත.
එම ප්‍රාන්තරණිය ඔබ අන්තර බොහොම පිං පැහැදිලි කිරීමට තෙරුවන් සරණයි. අවසරයි ප්‍රාන්තර.
හොඳයි, අපි එහෙනම් අද දවසේදීත් අපි ලෝභය සම්බන්ධයෙන් පද 15ක් කතා කරන්නට යෙදුණා. ඊළඟ දවසේත් අපි නික්කේප කාණ්ඩේ ලෝභය ගැන තියෙන තවත් පද කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම මේ කුසලානුභව බලෙන් ධර්මඥාන භාවනාවක් ගැන දිනු කරගෙන නිවනින් සැනසෙන්නට හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. බුද්ධ ශාසනං චිරන් තිත්තතු, බුද්ධ ශාසනං චිරන් තිත්තතු, බුද්ධ ශාසනං චිරන් තිත්තතු. සාදු සාදු සාදු.